අයිබෝන් කියල ටෙක්කතා 112 නඩසරන්ට හැමෝම සාදරයෙන් පිළිගන්න. අද නම් හැබැයි වීඩියෝ නැහැ, ඕඩියෝ පමණයි. මාත් එක්ක අද විශේෂ ආරාධි තමුත් එක්ක සම්බන්ධ වෙන මේ ආරාධි තමුත් එක්ක මම දන්නේ කට්ටියක් දන්න කෙනෙක් උපුල්. උපුල් හොයාගෙන පොඩ්ඩක් කිව්වනම් මොකද අද තිල්ලෙන්න ටිකක් පරක්කු වෙනවා. එතකන් ඉතින් අපි දෙන්න කතා කරමු.
හරි, ඔව්, සුබ සන්ධ්‍යාවක් කියලා හැමෝටම පිළිගන්නවා. මං උපුල් පල්ලේකුඹුර. ගොඩක් අය මාව අඳුරන්නේ ටෙක්නිකල් හන්දිය වෙබ්සයිට් එකේ ආටිකල්ස් ලියන එක්කන හැටියට. මම පේරාදෙණිය ඉංජිනේරු පීටින් උපාධිය හදාරලා ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් ඇන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරිං මම කරේ. දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම පරිගණකයකේ වැඩ කරමින් ඉන්නවා. ටෙක්නිකල් ටෙක් කතා එක්ක සම්බන්ධ වීමට ලැබීම සතුටක් විදියට හිතනවා. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව පරිගණක පැත්තේ ගොඩක් දේවල් ගැන ඉතින් ආසාවෙන් හොයලා බලන කෙනෙක්. අපි බලමු මොනවද අපිට ටෙක් කතාත් එක්ක ඉස්සරහට කරන්න පුළුවන් කියලා.
ඔව්, මම හිතන්නේ උපුල්ල සම්බන්ධ කරගන්න ලැබෙච්ච එකත් ගොඩක් සතුටක් අපිට මේ ඔයගේ දෙයක් කරන්න කෙනෙක්. මොකද ඔයගේ දේවල් කරන කට්ටිය ගොඩක් අඩුයිනේ. තමන්ගේ මහන්සිය මේ ධනය ඔක්කොම යොදවලා මේ අනුත් අයට දැනුම ලබා දෙන්න. ඉතින් ඒ ගැන අපි ගොඩක් අගය කරනවා. ඉතින් මම ඒක උපුල්ල සම්බන්ධ කරගන්නත් උත්සාහ කරේ අද. උපුල් මේ කියන්නකෝ ටෙක්නිකල් හන්දිය වෙබ්සයිට් එක ඇඩ්‍රස් එක මොනවාද? සාමාන්‍ය මොන වගේ දේවල්ද තියෙන්නේ? මොන වගේ දේවල් ගැනද ලියන්නේ? කවුද තව ඔකට සම්බන්ධ කට්ටිය?
ඔව්, ටෙක්නිකල් හන්දිය අපේ ඇඩ්‍රස් එක තියෙන්නේ tech-handiya.com විදිහට තමයි ඇඩ්‍රස් එක තියෙන්නේ. ඉතින් අපේ කණ්ඩායමේ ඉන්න ඉංජිනේරු පීටේ, කියන්නේ අපේම බැජ් එකේ කට්ටියක් තමයි ලිපි ලියන්න උදව් වෙන්නේ. විශේෂයෙන් ඔය පික් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ඒවා ගැන කැමැත්තක් තියෙන අය. එතකොට ඊට අමතරව තාක්ෂණයේ අපි ඔය කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ්ස් තියෙන්නේ. දැන් මේ දවස්වල කතා වෙනවා සෝපා ගැන. ඉතින් ඔය වගේ ටෙක්නිකල් ට්‍රෙන්ඩ්ස් ගැන එහෙමත් අපි කතා වෙනවා. ඒ වගේම විවිධ, විශේෂයෙන් තාක්ෂණික පැත්තේ විවිධ දේවල් ඉගෙන ගන්න කැමති අයට අපි ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව ඉස්සරහට තව විවිධ පාඩම් මාලා කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒක තමයි අපි ටෙක්නිකල් හන්දිය වෙබ්සයිට් එකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඔකලින්ගය.
ඔව්, මම දැන් ටෙක් කතා වලට වගේම මේ ඊට වඩා සවිස්තරාත්මකව විස්තර දෙන, මොකද අපි උනත් බැලුවා මේ යම් කිසි මාතෘකාවක් ගත්තා ඒ ගැන විස්තරාත්මක ලියෝ ලිපි ඒ වගේ දේවල් තියෙනවා. ගොඩක් වෙලාට මේකේ තවත් වැදගත් දෙයක් වෙන්නේ ගොඩක් දේවල් සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙන් දෙකෙන්ම පාවිච්චි වෙනවා නේද උපුල්?
ඔව්, අපි පුළුවන් තරම් උත්සාහ කරන සිංහලෙන් කරන්න තමයි. නමුත් මේ අපේ විශේෂයෙන් අපේ කණ්ඩායමේ ඉන්න ගොඩක් අය සිංහලෙනි කෝඩ් මේ වලට පුරුදු වුණෙත් මේ වෙබ්සයිට් එක හරහා. ඒකන්ද තාම වැඩි දෙනෙක් සිංහලත් එක්ක වැඩ කරන්න ඒ තරම් පුරුද්දක් නැහැ. ඒක හන්දා සමහර ඉංග්‍රීසි වලිනුත් තියෙනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් අරමුණ කරගෙන ඉන්නේ සිංහල භාෂාවට මුල් තැන දෙන්න.
ඔව්, මම හිතන්නේ සිංහල භාෂාවට මුල් තැන දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඉංග්‍රීසි භාෂාවෙන් දේවල් හොයනවා නම් ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙන නිසා සිංහලෙන් ඒ දේවල් කරන්න පුළුවන්, අගේ කරන්න පුළුවන්. නමුත් ඉතින් අර උපුල් කිව්වා වගේ සිංහල භාෂාව භාවිතයේදී සමහර අයට පොඩි පොඩි ගැටලු වලට මුහුණ දෙන්නේ නැව, හුරු නැතිකම, සිංහලෙන් ටයිප් කරන්න බැරි කම වගේ දේවල්. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී ඔයගේ ප්‍රශ්න ගොඩක් අය අර පුරුදු වෙන්න තියෙන අමාරුව තමයි නේද උපුල් තියෙන්නේ?
ඔව්, ඒක තමයි කියන්නේ. විශේෂයෙන් එහෙම නැත්නම් ආර්ථික පැත්තට යනවා නම් සිංහලෙන් කරන්න කවුරුත් කැමති නැහැනේ. ඉතින් සිංහලෙන් ඇත්තටම අපි කරන්න උත්සාහ කරන්නේ මේ විශේෂයෙන් ඔය ඉලෙක්ට්‍රොනික පැත්ත ගැන. එහෙම ආසාවක් තියෙන නංගිල මල්ලා ගොඩක් ඉන්නවා. ඉතින් එයාට පටන් ගන්න තැනක් නැහැ. ඉතින් එයාට එහෙම උදව්වක් දෙන්න තමයි අපි try එකක් දෙන්නේ.
ඔව්, අපි බලමු ඉදිරියේ දෙන ටෙක් කතාහර උපුල් හැමදාම සම්බන්ධ කරගන්න වගේම මේ ඉලෙක්ට්‍රොනික ගැන හරි මොකක් හරි එකක් ගැන. මම හිතන්නේ වීඩියෝ වැඩසටහනක් අපි මාසෙට හැම මාසෙම එක වැඩසටහනක් වීඩියෝ ලෙස කරන්න තමයි හිතන් ඉන්නේ. බලමු ඉදිරියේදී ඒක හැම වැඩසටහනක් වීඩියෝ ලෙස කරන්න පුළුවන්ද කියලා. එතකොට අපිට විස්තරාත්මක පෙන්නා දීම් වගේ දේවල් කරන්නත් පුළුවන්. ඒ වගේම වීඩියෝ හරහා ඒ වගේ දේවල් කරන්නේ කොහොමද කියලා පෙන්නන්නත් පුළුවන්. කට්ටිය පොඩ්ඩක් චැට් රූම් එකේ අය දන්නවනම් මේ අහනවා මේ තිල්ලන්ට මොකද වුනේ කියලා. තිල්ල තාම මගේ එන ගමන් ඉන්නේ. ඉතින් කට්ටියව තියාගෙන ඉන්න බැරි හින්දා තමයි වැඩසටහන පටන් ගත්තේ. අද උපුලුත් ඉන්න හින්දා අපිට ඉතින් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. අපි ටිකක් මේ දවස්වල ටිකක් උණුසුම්ම ගිය මාතෘකාව කතා කරමු මේ සෝෆා ගැන නේද?
ඔව්.
අපි දැන් ගිය සතියේත් ඔය ටෙක් දවසන කීපෙන් මේ ගැන කතා කරත් කට්ටිය මේ ගැන ගොඩක් දැනගත්තේ මේ විකිපීඩියා වගේ ඒවා බ්ලැක් අවුට් වුණාට පස්සේ තමයි මේ මොකද්ද මේ වුනේ කියලා ඔන්න ටිකක් කට්ටිය උනන්දු දැක්කේ. මම හිතන්නේ උපුල්ට මේ ගැන විස්තරයක් කියන්න පුළුවන් ටිකක් කට්ටියට තේරෙන සරල භාෂාවෙන් මොකද්ද මේ සෝපා කියන්නේ මොකද්ද එකෙන් අපිට වෙන වැදගත්කම මොකද මේක ඇමරිකාවේ යන බිල් එකක් ඒ කියන්නේ ඇමරිකාවේ යන නීතියක් පද්ධතියක් අපේ ගැසට් කරනවා වගේ නීති පද්ධතියට ඇතුළත් කරන්න උත්සාහ කරන එක. ඉතින් ඒක අපිට බලවන්නේ කොහොමද? ඉතින් ඇමරිකාවේ නීති දැම්ම කියලා අපිට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා කට්ටියක් කියන්න පුළුවන්. ඕක ගැන පොඩ්ඩක් කතා කරමු නේද උපුල්?
ඔව්, ඇත්තටම මේ විශේෂයෙන් මේ සෝපා කියන පනත ගැන අන්තර්ජාලයේ කතාවට ආයේ මීට මාසයකට විතර කලින් ඉඳලා ලංකාවේ දැන් පොඩ්ඩක් ඇවිස්සීලා තිබුණා වුණාට සෝපා කියන පනත, ඒ කියන්නේ ස්ටොප් ඔන්ලයින් පයිරසියක් කියලා තමයි හඳුන්වන්නේ. මම දැක්කා කලින් ටෙක් කතාවට සටහන් වලදීත් මේ ගැන ටිකක් කතා කරලා තිබුණා. විශේෂත්වය තමයි දැන් ගොඩක් රටවල් තමන්ගේ රටේ අන්තර්ජාලය පිළිබඳ නීති හදන්න නිකන් ආදර්ශ විදිහට ගන්න ඇමරිකාවේ නීති. එතකොට යම් කිසි විදිහකට මේ වගේ පනතක් මගින් මොකක් හරි අන්තර්ජාලයේ අපි මේ භාවිතා කරන අයට යම් කිසි බාධාවක් හෝ යම් කිසි නීතිමාලාවක් ගෙනාවොත් ඒක ලෝකෙ පුරා ව්‍යාප්ත වෙන්න බොහොම ඉක්මනින් පටන් ගන්නවා. ඉතින් සෝපා පනතෙන් ඇමරිකාව බලාපොරොත්තු වුණේ විශේෂයෙන් ඔය මේ අපි දන්නවා අපි හැමෝම ඔය MP3 ඩවුන්ලෝඩ් කරනවා, ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා. ඒ කියන්නේ Sony motion pictures ඒ වගේ සමාගම් වල නිෂ්පාදන අපි හොරෙන් අන්තර්ජාලය හරහා ඉතා ඉක්මනට ලබා ගන්නවා. ඒක ඉතින් අපි හැමෝම දන්න සත්‍යයක්. ඉතින්
ගොඩක් අය උපුල් හිතන් ඉන්නේ මේ ඇත්තට මේ ගොඩක් අය මම පෞද්ගලිකව කතා බහ කරනවට දැල්ලා තිනවා මේ සින්දුවක් ඩවුන්ලෝඩ් කරාට මේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන එක නීති විරෝධී කියන එකවක්ක සමහර අය ඇත්තටම දන්නේ නැහැ උපුල්. ඒක කියන්නේ ගොඩක් අය හිතන් ඉන්නේ මේක එහෙම වරදක් නැහැ කියලා. නමුත් ඒ කරන දේවල් නීති විරෝධී නේද? ඇත්තටම කතා කරොත් එහෙම තමන් CD එකක් අරගත්තොත් ඒක කොපි කරලා තව කෙනෙක්ට දුන්නත් ඒක නීති විරෝධී. මේ හරියටම කොපිරයිට් ගැන කතා කරොත්
ඔව් ඒක තමයි ඇත්තටම නීතිමය தත්ත්වය එහෙමයි. නමුත් මේ අපි පිළිගන්න අපිට වඩා විශේෂයෙන් ඔය මේ ඒ සමාගම් මේ වගේ අය පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේ අපි ඉන්න යුගයේ මේ 21 වෙනි ශතවර්ෂයේ ඔය 70 දශකයේ විදියට වෙලදාම් කරන්නේ ඒ සමාගම් වලටත් බෑ ඇත්තටම. ඒගොල්ලොත් ඇත්තටම පිළිගන්න ඕනේ මේ අන්තර්ජාලයේ තියෙන ඉතා ඉක්මනින් தත්ත්ව ව්‍යාප්ත කරගන්න ඒ ෆැසිලිටීස් තියෙන හොඳ මාධ්‍යය තමයි ඉන්ටර්නෙට් එක කියන්නේ. ඉතින් ඒ සමාගම් මේ දේවල් තේරුම් නොගෙන මේ සෝපාපනත යටතේ උත්සාහ කරේ ඇමරිකානු රජයට බල රජය කියන්නේ ඒගොල්ලොන්ගේ නියෝජිතයන් හරහා ඒගොල්ලෝ උත්සාහ කරේ ඒ වගේ අර කොපීස් ඒ කියන්නේ පයිරට් විදිහට පිට වෙන හොර කොපීස් නවත්තන්න මේ සෝපා කියන පනත යොදා ගන්න. උදාහරණයක් විදිහට Facebook එකේ මම කොහෙන් හරි හොයාගත්ත MP3 ෆයිල් එක ලින්ක් එකක් මම පෝස්ට් කරොත් සෝපා පනත යටතේ පුළුවන්කම තියෙනවා Facebook අඩවියට හිව ක්‍රියාමාර්ග ගන්න, Facebook අඩවිය රාජසන්තක කරන්න හෝ ඒ අඩවියේ ඒ අදාළ පිටු සම්පූර්ණයෙන් වසා දමන්න මේ සෝපා පනත යොදා ගන්න ඕන්න පුළුවන්කම තිබුණා. නමුත් පසුගිය බදාදා දවසේ ඒ විකිපීඩියා ඇතුළත තව එබ්බඩවි 1000ක් විතර එකතු වෙලා මේකට සම්පූර්ණයෙන් විරෝධය පෑවා. ඒ විරෝධය පෑමත් එක්ක ඊට කලින් මං හිතන්නේ සෝපා පනතට එකගව ඇමරිකාවේ ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ එකගව 180ක් සමයි 80ක් ඉල්ලලා තිනවා ඔපනන්ට්ස්ලා විදිහට 31ක් ඉල්ලලා තිනවා. නමුත් බදාද දවසේ වෙච්ච ඒ විරෝධය පෑමෙන් පස්සේ ඒක වෙනස් වෙලා තිනවා. දැන් 122ක් ඉන්න විපක්ෂව 63ක් ඉන්න අපක්ෂපාතිව. දැනට නම් ඒ පනත අකුලගෙන තින්නේ. නමුත් ඉස්සරහට මේ වගේ ඒවා වෙන වෙන නම් වලිමුත් ඒවි.
ඔව් ඇත්තනම සෝපායක් ගැන කතා කරාම සරලව කතා කරොත් අපි පාවිච්චි කරන webadavio.com.net මොනා කිව්වත් මේවා මේ root servers කියන ඒවා තියෙන්නේ ඇමරිකාවේ. ඉතින් ඒක ඇමරිකාවේ සමාගම් වලින් මේවා පාලනය කරන ගොඩක් කියලා network solution වගේ සමාගම් තමයි මේ .net.com වගේ ඒවා තියෙන්නේ. ඉතින් ඕවා internet කියන සමාගම්, එතකොට මේ අන්තර්ජාලයේ domain name IPA sign කරන සමාගම්, මේ ඔක්කොම වගේ මේ ඇමරිකාව නීති යටතේ ක්‍රියාත්මක වෙන සමාගම්. ඉතින් මේගොල්ලෝ ඇත්තටම මේ ගෙනාපු නීතියේ තියෙනවා පොඩි පොඩි, ඒ කියන්නේ නීති කොටස් වශයෙන් තියෙනවා මේ DNS වලින්ම කෙලින්ම අයින් කරන්න කියලා. ඒ කියන්නේ ඩොමේන් එකක් තියෙනවා නම් මේක DNS වලින්ම කෙලින්ම බ්ලොක් කරලා දාන්න පුළුවන්. අපි හිතමු පිටරට ඩොමේන් එකක් නම්, උදාහරණයක් ගත්තොත් .lk ඩොමේන් එකක් නම් මේගොල්ලන්ට පුළුවන් මේ root server වලින්ම මේ ඩොමීන් එක ඇමරිකාවේ අයට පුළුවන් කරලා දාන්න. සහ මේ නීතියේ තියෙන භයානකම තමයි මම හිතුව මම සයිට් එකක් කරගෙන යනවා, මම මේකේ මොන හරි සින්දු තියන් ඉන්නවා. මම ඇත්තටම මේ නීතිමය වශයෙන් තමයි මේ මට ඒගොල්ලෝ දීලා තියෙනවා මේ සින්දු තියන් ඉන්න කියලා. නමුත් කාට හරි හිතුණත් එහෙම මේ සමාගමකට ඒගොල්ලන්ට මට කිසිම දැනුම් දීමක් නැතිව කිසිම මේ නඩුවක් විභාගයක් නැතුව මේගොල්ලන්ට අයිතියක් තියෙනවා කියනවා මේ ඩොමේන් එක අයින් කරන්න හෝ DNS වලින් මාව බ්ලොක් කරන්න. ඉතින් මේක ටිකක් භයානක දෙයක්. මොකද දැනට මේ ඇමරිකාවේ මේ සඳහා අලුත්ම නීති දෙනවා, මේ මිලෙනියම් කොපිරයිට් ඇක්ට් කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ තමන්ට මේකෙත් භයානක අවස්ථා තියෙනවා. දැන් තමන්ට මොන හරි ඒ වගේ තමන්ගේ දෙයක් කවුරු හරි අරන් තිනනවා, මේගොල්ලන්ට මේ මිලෙනියම් කොපිරයිට් ඇක්ට් එක යටතේ නඩු පවරලා ඒ අයිතිය කරලා මේ සයිට් අයින් කරන්න වගේ හැකියාව තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැනට මෙගා අප්ලෝඩ් කියන වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙන්නේ මේගොල්ලෝ මේ සින්දු ෂෙයා කරනවා කියලා විතරයි. මොකද මේගොල්ලෝ ඇත්තටම කරන්නේ මේ මෙගා අප්ලෝඩ් සයිට් එකට ගොඩක් වෙලාට අප්ලෝඩ් කරන්නේ අපි ලංකාවේ කට්ටිය සින්දුවක් අප්පුණා මේක අප්ලෝඩ් කරලා ඒක කට්ටියත් එක බෙදා ගන්නවා. ඉතින් අද දවසේ මේ ඇමරිකාවෙන් මේ ඇත්තටම මේ නිව්සීලන්ඩ් කට්ටියක් තමයි මේ මෙගා අප්ලෝඩ් සයිට් එකේ සමහර අයිතිකරු. ඒ නිව්සීලන්ඩ් හා එක්කව් වෙලා මේගොල්ලෝ මේ සයිට් එක අරගෙන අයින් කරලා තිනවා. ඉතින් ඕවාගේ බලනකොට මේ දැන් සෝෆා එක වගේ ආවොත් එහෙම දැන් ඇත්තට මේ බ්ලැක් අවුට් ටෙලින් ඒවෙන් ඇත්තට මේ නීතිය අයින් කරගත්තේ නැහැ. ඇත්තටම මේ නීතිය නැවත රිවයිස් කරන්න ඕනේ කියන එක විතරයි ඒගොල්ලෝ කියලා තිබේ මේ බිල් එක ගෙනාපු කෙනා. ඉතින් ඒක නිසා රිවයිස් කරනවා කියන්නේ යම් කිසි, මොකද මේ DNS කේස් එක නිසා ඒක يعني ඒගොල්ලෝ DNS වලින් මෙහෙම අයින් කරනවා කියන එක අන්තර්ජාලයේ තියෙන සිකියුරිටි වලට ලොකු බලපෑම් වෙන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මේක මේ ඇත්තටම මේ වගේ දේවල් නිසා තමයි ගොඩක් අය මේකට ගොඩක් විරුද්ධ වෙන නිසා මේගොල්ලෝ මේක අයින් කරන. මේ සෝපා අයින් කරාම PIPA කියලා තියෙනවා. මේ තවත් එකක් ඉතින් ඔය එක එක නම් වලින් දාලා තියෙනවා. ඉතින් කොහොම හරි දැනට මේක අවුරුද්දකට වගේ කල් ගිය එකක් තමයි දෙන්නේ. නැතු මේක සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැ. ඉතින් අර මේක අයින් කරපු එක අර මෙගා අප්ලෝඩ් අයින් කරපු නිසා අර නනවස් කට් ඉන්නවනේ ඒගොල්ලෝ දඩබඩ ගාලා මේ ඇටෑක් කරන්න පටන් අරන් තිනවා. මේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස් එකයි යුනිවර්සල් මියුසික් ගෲප් වෙබ්සයිට් වලටයි ඇටැක් කරලේ සයිට්ස් ඩවුන් කරලා තිනවා. ඉතින් ඊළඟට ඒගොල්ලෝ ඇටැක් කරනවා කියලා තිනවා whitehouse.gov සයිට් එකට. ඉතින් මේකෙන් හැබැයි ඉතින් අර පොඩි මෙහෙම කරාම ඉතින් පොඩි බලපෑමක් එනේ සයිට් එකට ඇක්සස් නැති වෙන සයිට් එක බලන්න බැරි වෙනවා. නමුත් ඉතින් මේක පැවැත්ම සුවල්ප කාලය, මොකද හැමදාම මේක දිගටම කරගෙන ඉන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඒකෙන් ඒකට වෙන මුදල්මය පාඩුවකුත් කියන්න අමාරුයි. මොකද මේ එක සයිට් එකක් ඔන්ලයින් බඩුයි ගොන්න සයිට් එක ඒවා නෙමෙයි නිසා ඉතින් සයිට් එක වැඩ කරන්නේ නැතිව ඇරනට ඒ අයට වෙන මේ මූල්‍යමය අලාභයක් නම් මම නම් දකින්නේ. උපුල් හිතන්නේ මොකද්ද මේ වගේ සයිට් එක ඩවුන් කිරීමෙන් ඒගොල්ලන්ට මොකක් හරි ලැබුක හැක් කරලා ඩේටා ගරගෙන මොකක් හරි සයිට් එකේ ඩේටා අයින් කරලා පිටරට දෙනවා වගේ නෙමෙයි. නිකන් ඩෝස් ඇටැක් ඇදලා සයිට් එක ඩවුන් කරාම ඉතින් ඒ සයිට් එකේ මූල්‍යමය අලාභයක් වෙන්නේ නැහැ නේද? ඇත්තම කතා කරොත්
මේ ගැන කවුරු හරි මට මතක නැහැ ප්‍රකාශයක් කරලා තිබුණා. දැන් ඇමරිකාව ඔහම නීතියක් ගෙනේවි. ඉතින් ඔය වගේ එක එකට නීති ගෙනල්ලා මේ අන්තර්ජාලයේ තියෙන ට්‍රාන්ස්පේරන්සි එකට විවිධ බාධා ඇති කරන්න පුළුවන්. නමුත් මේ දීර්ඝකාලීනව ගත්තාම ඇමරිකාවේ බැරි නම් ඒගොල්ලෝ ස්විස්ටර්ලන්තයටයි, ස්විස්ටර්ලන්තයට බැරි නම් ස්වීඩන් වලටයි, ස්වීඩන් වල බැරි නම් මුහුද මැද හරි ගිහිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ සර්වර්ස් හොස් කරලා සර්වර් මේ සර්වර්ස් තියලා මේ ඒ ඔය මෙගා අප්ලෝඩ් වගේ ඒ වගේ සයිට්ස් ඉස්සරහට කරගෙන යයි. ඉතින් ඒ කියන්නේ ඔක අපි දන්නවා ගොඩක් ඔය ස්වීඩන් වල එහෙම තමයි පයිරට් බේ ඒ වගේ ගොඩක් සයිට්ස් අරගෙන යන්නේ. ඉතින් ඇමරිකාව මේ වගේ නීති ගෙනාවා කියලා ඒවා ඉතින් අර ඇත්තටම ප්‍රායෝගික නැහැ. ඒගොල්ලන්ට ආර්ථික පැත්තෙමුත් ඔය හානියක් වෙන පැත්තට තමයි තියෙන්නේ. ඊට අමතර දැන් ඔය මෙගා අප්ලෝඩ් සයිට් එක ඩවුන් කරපේ ගැන විශේෂයෙන් කියන්න ඕනේ. ඕකේ ඇත්තටම ඇත්ත මෙගා අප්ලෝඩ් වල වැඩිපුර තියෙන්නේ ගොඩක් පයිරට් ඒවා එහෙම වෙන්න ඇති. නමුත් ඔය ඩවුන් කරන්න හේතුපාදකුනේ විනාඩි 40ක ටීවී ෂෝ එකක්. විනාඩි 40ක ටීවී ෂෝ එකක් මේ ඒගොල්ල DMCA වලින් දන්වලා ඒක ඉවත් කරේ නැහැ කියන එකට තමයි මුළු සයිට් එකම දැන් නවත්තලා එළියට ඇදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අන්තර්ජාලයේ නීති එක හතකට නිකන් පුදුමාකාර විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රායෝගික පැත්ත ගැන හිතද්දී ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා.
ඔව් අර උපුල් කිව්වා වගේ මේ මේ මෙතන ඇතර මේ මිලෙනියම් කොපිරයිට් ඇක්ට් එක හෝ දැන් කතා කරා වගේ මේ අපේ සෝපාවත් ගොඩක් වෙලා ඩොමිනියන් සිස්ටම් එක වෙනසක් කරලා අපිට IP හරහා ඇක්සස් කරන්න පුළුවන්කම තියෙන මේ සයිට්. එතකොට ඉතින් ටොරන්ටෝ ගියා වැඩ කරන්න පුළුවන්. මොකද මේ මේවා දැන් ඇමරිකාවේ තමයි ලොකුම මේ ටොරන්ට් තරවමට ලොකුම මේ ෆයිල් ෂාරිං වලට ලොකුම නීති තියෙන්නේ. ඉතින් කොහොම කරලා ආවත් අපි ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරත් පේනවා වැඩිම කනෙක්ෂන් ටිකක් එන්නේ ඇමරිකාවෙන්ම තමයි. ඉතින් ඒක නිසා මේ මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම කතා කරොත් එහෙම chat room එකේ හැමෝම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක ඉතින් විවාදයක් නැතුව පිළිගන්නන වැඩන්නේ. මට කියන්නේ chat room එකේ එහෙම කිසිම දෙයක් එහෙම ටොරන්ට් කිසිම දෙයක් නැති වුණොත් සල්ලි දීලා ගන්න කී දෙනාද කියලා කියන්නක. දැන් උදාහරණයක් ගමු උපුල්. දැන් අපි මේ අපි කියමු දැන් අපි ඩවුන්ලෝඩ් කරන දැනට ප්‍රසිද්ධ වැඩසටහනක් වගේ දේ මේ Big Bang Theory වගේ එකක් ඩවුන්ලෝඩ් කරන. ඒක ඩවුන්ලෝඩ් කරන්න හේතුව තියෙන්නේ මේ ලංකාවේ කො පෙන්වන්න නැති හින්දානේ. දැන් ඩවුන්ලෝඩ් පෙන්න නැගුණට අර මේ සැටලයිට් ටීවී වැඩසටහන මේ ඔය CTV වගේ වැය යනවා. ඒ වුණාට අර පොඩ්ඩක් කල් ගිහිල්ලා යන්නේ මේ සීරීස් පරණයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න හින්දා ඉතින් ගොඩක් වෙලාට කට්ටිය ඕක මුදල් දීලා දුන්නොත් කවුරුත් ගන්න නැහැ සල්ලි දීලා. සින්දුනත් එහෙමමනේ. දැන් සින්දුනත් අපි හිතමු කවුරු හරි කිව්වත් එහෙම හරි කව කොහෙන්වත් සින්දු ඩවුන්ලෝඩ් කරන්නේ CD සල්ලි දීලා ගන්න ඕනි කියලා කිව්වොත් උපුල් මා කීයෙන් කී දෙනෙක් සල්ලි දීලා ගන්නේද කියලා මට නම් හිතා ගන්න බැහැ නේද?
ඔව් ඒකත් හැබැයි අපි ගත්තොත් දැන් අන්තර්ජාලයේ YouTube වල එහෙම මේ අය viral marketing වලින් නැගගෙන එන තරු එහෙම බිහි වෙලා ඒගොල්ලෝ ඔය ලොකු ආදායම් ලබන තරු බාට පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට Tayson Dior වගේ එක එක ගායකයෝ එහෙම ආරම්භ කරන්නේ YouTube එක හරහා. ඉතින් ඒ වගේ ඔය රූපවාහිනී වැඩසටහන් ඇතුළු ඔය විශේෂයෙන් චිත්‍රපටි කර්මාන්තය අයත් මං හිතන්නේ ඒගොල්ලොන්ගේ මාකටිං ස්ට්‍රැටජි එක වෙනස් කරන එක තමයි කරන්න ඕනේ. එහෙම නැත්නම් අන්තර්ජාලයට නීති පනවලා ඒගොල්ලොන්ගේ බිස්නස් ගොඩදා ගන්න නම් මේ යන විදිහට අමාරුයි.
ඔව් මේකට හේතුව මම දකින්නේ මේ ගොඩක් වෙලාවට මේ 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 සමාගම් ඉන්නේ තාම යල්පැන ගිය කාලේ. කියන්නේ ගල් යුගයේ කියලා කියන්න පුළුවන්. මේවා ඉන්න ඇත් ඉන්නේ අර තාමත් හැරමිටියෙන් යන වයසේ වගේ අය ඉන්නේ. ඉතින් ඒ අය හිතන් ඉන්නේ ගොඩක් වෙලාවට මේ අපි හැමෝම හොරු කියලා. උදාහරණයක් ගත්තොත් දැන් උදාහරණයක් ගත්තොත් ඇත්තනම කතා කරොත් මම සල්ලි දීලා බ්ලූරේ ගන්නවා. මම සල්ලි දීලා බ්ලූරේ එකක් ගත්තහම මට ඕක අඩු ගානේ කොපියක් ගහලා තියාගන්න බෑ. මොකද ඩිස්ක් එක නරක් වුණොත් එහෙම මට ඒක නැති වෙනවා. මොකද බ්ලූරේ එක ගන්න කියන්න දෙයක් නැහැ. රුපියල් 3500ක් විතර දීලා බ්ලූරේ ඩිස්ක් එකක් අරගෙන ඒක මට කොපි කරලා තියාගන්න අවශ්‍ය තරම්වත් මට බෑ. ඒ කියන්නේ ඒක අරවා කොපිරයිට් අරවා මේවා මැටීරියල් දාලා කොටින්ම කිව්වොත් එහෙම ටීවී එකට ගහලා බලන්න නම් ඒ ටීවී එකත් මේ මේගොල්ලන්ගේ අර HDCP high definition content protection supported එකක් වෙන්න ඕනේ. මට මේක රෙකෝඩ් කරලා තියාගන්න බෑ, කොපි කරන්න බෑ, තව ඩිස්ක් එකකට දාන්න බෑ. නමුත් මම මේක ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න මට කිසි ගැටලුවක් නෑ. අර සල්ලි දීලා ගන්න මනුස්සයටම තමයි මේගොල්ලෝ මේ ඔක්කොම කලබැගෑනි කරදර ටික කරන්නේ. අර හොරට ගන්න මිනිහට කිසිම කරදරයක් නෑ. හොඳට පාවිච්චි කරගන්න. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් තේරුම් නොගන්න එක ලොකු ප්‍රශ්නයක්.
පැහැදිලිවම ඉතින් අපි බලමු ඉස්සරහටවත් යම් කිසි වෙනස් වීම් වෙයිද කියලා.
ඕකට ලොකු උදාහරණයක් තමයි පුල් මතක ඇති මුල් කාලේ iTunes ආපු කාලේ iTunes හැම සින්දුවක් ඩවුන්ලෝඩ් කරපෙකම මේ content protection දාලා තිබ්බේ. ඒ කියන්නේ iTunes ඒ machine එක නැත්තම් වැඩ කරන්න බෑ. ඒ machine එක හදිසි crash වෙලා මොන හරුනොත් එහෙම සින්දු ටිකක් නැති වෙනවා. ඉතින් ඒක ඒගොල්ලෝ අයින් කරා. මොකද කාලයක් යනකොට මොකද මේ trend එක පටන් ගත්තේ ඉස්සෙල්ලා Amazon ලා තමයි. Amazon ලා දෙන්න පටන් ගත්තා copyrighted කරපු නැති සින්දු. සල්ලි දීලා ගන්න ඕනේ මේ ඉතින් ගත්තාම ඉතින් ඕන ඩිවයිස් එකට තමන්ට කොපි කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ මේ දැන් ටිකෙන් ටික මේවා නැති වෙලා ඒ මොකද දැන් උදාහරණ ගත්තොත් මොන කන්ටෙන්ට් ප්‍රොටෙක්ෂන් දාපු හැම එකක්මත් දැනට බ්‍රේක් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒවට වියදම් කරන සල්ලි ඌට වඩා හොඳ විදිහට වියදම් කරන්න පුළුවන්. දැනට සමහර ගේම් හදන සමාගම් තියෙනවා. දැන් ටොරන්ට් හරහා තමයි ඒගොල්ලෝ ගේම් එක බෙදා හරින්නේ. යම් කිසි වර්ෂන් එකක් ටොරන්ට් හරහා ඒගොල්ලෝ බෙදා දෙනවා. කට්ටියට ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරලා බලලා හොඳ නම් සල්ලි දීලා ගන්න කියලා. මම හිතන්නේ ඒක මාර හොඳයි නේ. සින්දු වුණත් කැහැල්ලක් දෙන්න පුළුවන් මේ බලන්න. අනික දැන් ඇමරිකා වගේ ඉන්න රටවල් වලට නම් මේ වගේ දේවල් ගන්න එක ලේසි. ගොඩක් ගත්තොත් ඒ Spotify වගේ music services තියෙනවා. එතකොට සින්දු අහනවා නම් එහෙම නැත්නම් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් Hulu වගේ film බලන්න. එහෙම නැත්නම් Netflix තියෙනවා. පොඩි ගාණක් මාසෙට ගෙවුවාම ඕනතරම් film බලන්න පුළුවන්. ඕනතරම් මේ සින්දු අහන්න පුළුවන්. ඉතින් ඒ වගේ සර්විසස් ලංකාවටත් එනවා නම් මම හිතන්නේ මේ ලෝකෙට ඒගොල්ලෝ දෙන්නේ නැතුව මේ restrict කරන එක තමයි මම හිතන්නේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. නේද උපුල්?
ඔව් දැන් ඇත්තටම ලංකාව වගේ රටවල් වල ගත්තාම විශේෂයෙන් මේ අපි කරමු පොත්පත් පවා අපිට මේ විශේෂයෙන් ওই තාක්ෂණික පැත්තට ඉංජිනේරු එහෙම විද්‍යා පැත්තට ඕනේ පොත්පත් පවා හොයන්න වුණාම මේ හරි අමාරුයි හොයාගන්න. පොතක් තිබුණත් ඒ ලයිබ්‍රේකින් වගේ ගන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. ওই ෆිල්ම් වගේ දේවල් විතරක් නෙමෙයි. ඉතින් ඒක ඒත් එක්ක ඒ වෙලාවේ PDF එකක් ඩවුන්ලෝඩ් කරලා අපිට අදාළ වැඩේ කරගන්න එක ගොඩක් වෙලාවට ලේසි. ඉතින් ඒ ඒ මානසිකත්වයට අපි හුරු වෙලා තියෙනවා. ඉතින් ඒ සමාගම් තේරුම් ගන්න ඕනේ දේ තමයි, ඉතින් මෙහෙම ට්‍රෙන්ඩ් එකක් යනවා නම් ඒකට ගැලපෙන විදිහට ඒගොල්ලන්ගේ මාකටිං ස්ට්‍රැටජීස් වෙනස් කරන එක.
ඔව්, ඒ කියන්නේ ඇත්තටම මේ මේවා ඉන්නාගේ තාක්ෂණික දැනුමේ තියෙන ගැටලුවක් කියලා තමයි මම නම් දකින්නේ. මොකද මේ වගේ දේවල් මෙච්චර හංගගෙන කරගෙන කරන්න අරකයි සාමාන්‍යයෙන් ඌට වඩා හොඳ. මේ කියන්නේ ඇත්තටම අර උපුල් කියන වගේ මාකටිං ස්ට්‍රැටජීස්, බිස්නස් ප්ලෑන්ස් ඒගොල්ලන්ගේ වෙනස් කරන්න. මොකද හැමදාම 1800 ගණන් වල තියාගෙන හිටපු ප්ලෑන් වලට එන්න බෑනේ. අර ලංකාවේ නීතිය මේ කරත්තවල යන කාලේ දාපු නීතිය තාමත් තියන් ඉන්නා වගේ ප්‍රශ්නයක් තමයි මෙතන. ඉතින් ගොඩක් අපි කතා කරමින්ද අපි අද ප්‍රශ්නෙකට මාරුවෙමු. මේ තිලින අහලා තියෙන ප්‍රශ්නයක් මේ ඊමේල් වලින් තමයි අහලා තියෙන්නේ. මේ ලංකාවේ ඔරිජිනල් Apple iPhone 4 8GB එකක් ගන්නේ කොහොමද, මේ සහ මේ කොහෙන්ද තියෙන්නේ, ඒ වගේ දේවල්. ඉතින් ඕකට හොඳම වැඩේ කතාව තමයි කියන් තියෙන්නේ. මම හිතා ටෙක් කතාවල ඊකෙස් ගන්නට කියලා තියෙනවා. ලංකාවේ iPhone විකිණීමට නීතිමය අවසර නැහැ. Apple ලා ලංකාවේ iPhone විකුණන්න දාලා නැහැ. ඒක නිසා ලංකාවේ iPhone එකක් ඔෆිෂියලි ගන්න බෑ. නමුත් පිටින් ගෙනල්ලා විකුණන අය ඕන තරම් ඉන්නවා. ඒ විකුණනේවා ඔරිජිනල් iPhone තමයි. නමුත් අර කිසිම වොරන්ටි එකක් කිසිම දෙයක් නැතුව තමයි ගන්න වෙන්නේ. මොකද ලංකාවේ iPhone එකක් වොරන්ටි ක්ලේම් කරන්නවත් හැකියාවක් නැහැ. ඉතින් ඒකත් දුක් මුසු ආරංචියක් තමයි. ඉතින් ලංකාවට iPhone එකක් අතින්නේ නැති එක. මේක ඇවිල්ලා ඇත්තටම මම හිතන්නේ උපුල්ටත් උත්තර දෙන්න පුළුවන් වෙයි. මේ සමිත අහලා තිනවා මේ ප්‍රශ්නයක්. එයා තාක්ෂණික ගැටලුවක් නෙමෙයි ඇත්තටම අහලා තින්නේ. මේ එයා මේ ගිය පාර උසස් පෙළ විභාග අනිසා අංශයෙන්ලු මුණ දුන්නේ. එයාට ඉංජිනේරින් යන්න බැහැලු. බලාපොරොත්තු වෙන්නේ UCSC එකේ කම්පියුටර් සයන්ස් BICT කරන්න හරි මොරටුවේ IT ITNT ITNM කියලා තියෙන්නේ. ඒ වගේ උපාධිලා ඇදුම් කරන්නලු. මට එයාට දැනගන්න ඕනලු මේ මේවට ගැළපෙන රැකියා අවස්ථා මොනවාද, වඩා හොඳ පිළිගැනීම තියෙන කොයි එකටද විශ්වවිද්‍යාලය යන්න කලින් එයාට මේ CCNA Microsoft exam හරි සීමා වගේ එකක් කළොත් හොඳද කියලා එහානම්. මම හිතන්නේ උපුල්ට මේක ගැන ගොඩක් උත්තරයක් දෙන්න පුළුවන් හොඳ එකක්.
ඇත්තටම ඔය පරිකණක ක්ෂේත්‍රයේ තියෙන කෝස්ස් ගත්තාම විශේෂයෙන් UCSC එකේ මොරටුවේ තියෙන කෝස් එක ගත්තාම UCSC එක තමයි කලින් පටන් ගත්ත එක. මොරටුවේ එක කෝස් එක ඊට පසු කාලීනව ආරම්භ වෙච්ච එකක්. ඒ දෙකේම ඇත්තටම සබ්ජෙක්ට් කන්ටෙන්ට් එක ගත්තොත් නම් මම දකින්නේ එහෙම ලොකු වෙනසක් නැහැ. ඇත්තටම ඒ තෝරා ගැනීමේදී මං හිතන්නේ ගොඩක් වෙලාවට අපි හිතන්න ඕනේ අපි යන්න ඕනේ පැත්තත් එක්ක තමයි. ඇත්තටම IT ෆීල්ඩ් එක දැන් හිතන්න තමයි මැනේජ්මන්ට් පැත්තට යනවා කියලා. මැනේජ්මන්ට් පැත්තට යන්න ආසාවක් තියෙනවා නම් ඉතින් ඔය නෝමල් ඩිග්‍රීකට අමතව සීමා වගේ ඒ වගේ කෝස් එකකට යන එක හොඳයි. එහෙම නැත්නම් කම්පියුටින් පැත්තෙම ප්‍රෝග්‍රෑමින් පැත්තෙම ඉස්සරහට යනවා නම් වෙන පරිගණක ආශ්‍රිත වෙනත් කෝස් එකක් තමන්ගේ ඩිග්‍රී එකත් එක්ක සම්බන්ධ කර ගැනීම තමයි ලොකු උදව්වක් වෙනවා. ඉතින් හැබැයි අපේ ගොඩක් නංගිල මල්ලි අතර මෙහෙම දේකුත් තියෙනවා. හැමදේම බලාගෙන, ඒ කියන්නේ සීමත් කරලා, එතකොට BCS උත් කරලා, කැම්පස් එකේ උපාධියත් කරලා, ඔක්කොම කරලා මේ රස්සාවක් හම්බෙයි කියලා බලාගෙන එහෙමත් වැඩක් නැහැ. ඇත්තටම දැන් නම් ඉතින් රස්සාවකට යද්දී අධ්‍යාපන සුදුසුකම් වගේම තමන්ගේ ස්කිල් එකක් තියෙන්න ඕනේ. උපාධි කොච්චර තිබුණත් වැඩක් නැහැ. මේ පොඩි කන්සෙප්ට් එකක්වත් තේරුම් ගන්න පොඩි වැඩක්වත් කරගන්න බැයි නේ. ඒකෙකුත් තියෙනවා.
අනිත් එක තමයි ඉංග්‍රීසි භාෂාව පොඩ්ඩක් හසුරවන්න හැකියාවක් තියෙනවනේ. ඔයිට අමතර අර පරණ කතා කරපු අර iPhone කතාවට මේ Max මේ chat එකේ කියන ඇයි FC Future World ඉන්නවලු. මෙහෙම Apple authorized විකුණන්න කට් ඉන්නවා. නමුත් Apple සමාගමේ ලංකාව තුළ Apple iPhone හා iPad විකිණීම ට අවසර දීලා නැහැ. මොකද Apple සමාගම ඒ රටවල් අනුව තමයි රිලීස් කරන්නේ. රිලීස් කරපු රටවල් වලට ලංකාව නැහැ. ඉතින් ඒක මම හිතන්නේ නැවත විකාශයක් පරණ ගොඩ. ඉතින් ඔයිට අමතරව මේ තවත් ඉන්නේ ප්‍රශ්න වලට මෙයාමු. මේ එයාට මේ තවත් කෙනෙක් මේක මදුරංග තමයි අහන්නේ. මේ ගිගාබයිට් ලැප් මේ ලැප්ටොප් හා මදර් බෝඩ් වල ක්වලිටි කොහොමද කියලා අහනවා. මෙහෙමයි ගිගාබයිට් කියන්නේ සාමාන්‍ය පිළිගත සමාගමක්. ඉතින් යම් තාක් දුරක මදර්බෝඩ් නම් කතා කරොත් එහෙම මම පරණ ඉස්සරම මේ කියන්නේ මීට අවුරුදු 7-8කට කලින් ගිගාබයිට් බෝඩ්ස් ගොඩක් පාවිච්චි කරලා දිනා. ඉතින් එහෙම ලොකු ගැටලු නම් දැකලා නැහැ. ළඟකදී නම් එහෙම විශේෂයෙන් පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් ඒක නිසා වට ගොඩක් කියන්න අමාරුයි. දැන් ගොඩක් අඩුත් එක ගිගාබයිට් බෝඩ් එහෙම ලංකාවේ තියෙනවා. ලැප්ටොප් නම් ඉතින් එච්චරම මං හොඳයක් නම් දැකලා නැහැ. ඉතින් ලාබයි. උපුල්ට මොන හරි මේකට ඇඩ් කරන්න දෙයක් තියෙනවද?
ඇත්තටම මේ මෙහෙමයි දැන් ලැප්ටොප් හැමෝම අහන දැන් හොඳ ලැප්ටොප් බ්‍රෑන්ඩ් එක මොකද්ද ඒ වගේ දැන් කාලයත් එක්ක ගත්තාම එක එක කාලෙට එක ලැප්ටොප්ස් වලත් ගුණය වෙනස් වෙනවා. දැන් මීට අවුරුදු 3කට 4කට කලින් මම රෙකමන්ඩ් කරා හැමෝටම HP ගන්න කියලා. දැන් වර්තමානයේ වෙනකොට HP වල ටිකක් thermal problems එම දැන් වැඩි වෙගෙන යනවා මේ ළඟක දිලා.
keyboard down වෙනවා.
ඔව් ඒ වගේ. ඉතින් අර ප්‍රශ්නේ තියෙන්නේ එක එක කාලෙට එක එක ඒවා තමයි හොඳ වෙන්නේ. දැන් මං හිතන්නේ මේ ළඟක
දිලා මාදිලි මාදිලි අනුවත් වෙනස් වෙනවා. මේ මාදිලිය හොඳ වෙනකොට තාත් එකක් අවුල් වෙන්නත් පුළුවන්.
ඔව් ඉතින් විශේෂයෙන් ඔයලා ඔය ප්‍රධාන සමාගම් ගත්තාම ඒගොල්ලෝ customer feedback බලලා එන්නෙන්ද improvements කරනවා. ඉතින් අද හොඳ බ්‍රෑන්ඩ් එක හෙට නරක් වෙන්න පුළුවන්. හෙට හොඳ බ්‍රෑන්ඩ් එක තව ටික කාලෙකින් මේ නරක් වෙන්න පුළුවන්. ඒ වගේ කාලෙන් කාලයට වෙනස් වෙනවා. දල වශයෙන් ගත්තොත් ඉතින් මං හිතන්නේ මේ දවස්වල Dell, Asus වගේ බ්‍රෑන්ඩ්ස් තමයි පොඩ්ඩක් මිලාඩු ඒ වගේ හොඳ තත්ත්වයක තියෙනවා කියලා මං නම් විශ්වාස කරන්නේ. ඒක ඉතින් අර එක එකනා දකින්න විදිහ අනුව වෙනස් වෙනවා.
ඔව්. ඉතින් ඔය ලැප්ටොප් වලට ඉතරනේ ඔක ගොඩක් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වලට මේ අදාළයි. ඉතින් කෙනෙකුට හොඳ දෙයක් කෙනෙකුට නරක වෙන්න පුළුවන්. හොඳම වැඩේ තමයි මේ අදාළ මාදිලියට රිවියුස් බලන. ගොඩක් වෙලාවට ඒක නම් මොඩල් එක නම්බර් එක ගහලා මේ රිවියුස් කියලා ගහවනම් ඒක ගැන රිවියුස් තියෙනවා. කට්ටිය පාවිච්චි කරපයි කියපු කතා තියෙනවා. අර උපුල් කිව්වාගේ ටෙක් අදාළන කවදාකවත් SP රෙකමෙන්ඩේෂන් එකක් මේ වෙනකන් ගිහිල්ලා නැහැ. මොකද පෞද්ගලිකව ලැබිච්ච සහ ඒවා පාවිච්චි කරන අය ලැබෙන එක්ස්පීරියන්ස් දැක්කාම ඒවා ගැන සාමාන්‍ය රෙකමෙන්ඩේෂන් කරන්නේ. අර උපුල් කිව්වා වගේම මේ ඒස වගේ ඒවා දැනට ගෙවන මුදලට වැඩි දෙයක් ලැබෙනවා වගේම මෙට්‍රෝපොලිටන් වගේ තැනකින් ගත්තොත් ඒගොල්ලන්ගේ වොරන්ටි එකත් කරදරයක් නැතුව ගන්න පුළුවන්. අපිට SMS වලින් ආ ප්‍රශ්නයක් තියෙනවා. මේ ඒ අහන ඩිජිටල් TV කියන්නේ මොකද්ද කියලා මේ බ්‍රෝඩ්කාස්ට් කරන්න. ඩිජිටල් TV කියලා කතා කරොත් එහෙම දැනට අපි ඩිජිටල් ඇනලොග් කියන එක වෙනස සරලව කතා කරොත් එහෙම ඇනලොග් සිග්නල් එකක් ගත්තොත් වෙනස්කම් රාශියක් තියෙනවා. කියන්නේ වෙනස්කම් රාශියක් කියලා කියන්නේ තරංගයක් ගත්තොත් එහෙම උඩ පහතට යනවා, කැඩි කැඩි එනවා, පොඩ්ඩක් එනවා, උස අඩු වෙනවා, වැඩි වෙනවා. ඒ වගේ ගොඩක් එනවා. එතකොට ඉතින් ෆ්‍රීකවෙන්සි එකක් ලොකු ෆ්‍රීකවෙන්සි එකක් කියලා අපිට වෙනස්කම් ඇතුව තමයි එන්නේ. නමුත් ඩිජිටල් ගත්තොත් එහෙම ඩිජිටල් වල තියෙන්නේ දෙකයි හැමතිස්සෙම එක හරි බිංදුව හරි කියන දෙක විතරයි. ඉතින් මේක වෙනස් වීමක් තමයි තියෙන්නේ. ඉතින් අර ඇනලොග් බ්‍රෝඩ්කාස්ට් එකක් කරනකොට අපි උදාහරණයක් ගත්තොත් දැන් ওই TV කියනකොට කියනවා මේ ITN එක VHF channel 12 එන්නේ, රූපවාහිනී VHF channel පහේ එන්නේ. ඊට පස්සේ ඔය සිරස වගේ එකක් ගත්තොත් එම් UHF channel 25 26 ඔය වගේ එකක් නෙන්නේ. ඉතින් ඔය channel එකක් ගත්තොත් ඔය channel එකක් අපිට analog ගත්තොත් එම් එක channel එකයිනේ පේන්නේ. ඉතින් මේ ටිකක් ලෝකේ දියුණු වෙනකොට මේ එක spectrum එක කියලා කියන අපිට දැන් UHF channel ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා දැන් රේඩියෝ ගත්තත් අපිට 88 ඉඳන් 108 වෙනකම් විතරයි තියෙන්නේ. ඉතින් ඕක megahertz 0.5 බෙදලා ගියොත් එහෙම අපිට ගන්න පුළුවන් channel උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ටිකක් කල් යනකොට මේවායේ ක්වලිටි ගුණාත්මක කියන්නේ වීඩියෝ ක්වලිටි එක ඉම්ප්‍රූව් කරන්න, ඊට පස්සේ මේ ස්පෙක්ට්‍රම් හොඳට මැනේජ් කරන්න ඕන නම් මේවා ඩිජිටල් වලට මාරු කරන්න වෙනවා. මොකද ඇනලොග් වලට යන දත්ත ප්‍රමාණයක් යවන්න යන ඉඩට වඩා ගොඩක් අඩු ඉඩක් තමයි ඩිජිටල් වලින් දත්ත යවනකොට තියෙන්නේ. සහ එහි ගුණාත්මක භාවය ගොඩක් වැඩි. මොකද මේ අර මං කලින් කිව්වා වගේ මේවා එක හා බිඳුව ලෙස එන නිසා මේවා වැරදි හදාගන්න ලේසි, error correction වගේ දේවල් කරන්න ලේසි. ඉතින් අර ඩිජිටල් වලට දැනට ලංකාවේ TV හා 2017 වෙනකොට මට මතක විදිහට හැම channel එකක්ම ඩිජිටල් වලට මාරන. ඇමරිකාව දැන් ඩිජිටල් ට්‍රාන්ස් එක වෙලා ඉවරයි. ඒගොල්ලන්ගේ TV රේඩියෝ දෙකම දැන් ගොඩක් වෙලාවට ඩිජිටල් වලින් බ්‍රෝඩ්කාස්ට් කරන. හැබැයි ඒගොල්ලන්ගේ තාම AM වගේ වනම් තාම analog වලින් යනවා. ඉතින් අර කලින් කිව්වා වගේ දැන් උදාහරණයකට channel 5 digital වලින් අපේ ලංකාවට අරන් තියෙන ස්ටෑන්ඩඩ් එක තමයි DVB-T කියන T2 තමයි මේ ටෙක්නෝ මේ ස්ටෑන්ඩඩ් එක අරන් තියෙන. ඉතින් ඒක ගත්තොත් එමේ channel 4ක් 5ක් වගේ අපිට එක channel එකක් උඩ යවන්න පුළුවන්. එතකොට මෙහි ගුණාත්මක භාය ගොඩක් වැඩි. ඒ කියන්නේ picture quality එක ගොඩක් හොඳට තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් හොඳට මට්ටමකට පාත්තාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා මේ ඩිජිටල් වලට මාරුනහම. ඉතින් අර CD ඉස්සර කැසට් අහලා CD වලට මාරුනා වගේ එකක් තමයි මෙතන තියෙන්නේ.
ඊට අමතරව මේ ඩිජිටල් පැත්තට ගියාම අවශ්‍ය නම් මුදල් අය කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ කියන්නේ එන්ක්‍රිප්ට් කරලා යවන්න
එන්ක්‍රිප්ට්
පුළුවන්
කරන්න පුළුවන්.
මුදල්
මොකද ඔය
ගණන්
දැන්
විතරක්
උදාහරණයක් ගත්තොත්,
චැනල් එකට.
ඔව් ඩයලොග් ටීවී වගේ ඒවා ගත්තොත් ඒ උදාහරණයක් ලෙස ඒවා එන්ක්‍රිප්ටඩ් ලෙස තමයි එන්නේ. POTV ගත්තත් ඒකත් ඇත්තටම ඩිජිටල් බ්‍රෝඩ්කාස්ට් එකක්, මේ IP උඩාවට. මොකද ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ ඩිජිටල් වීඩියෝ බ්‍රෝඩ්කාස්ටින් ටෙක්නොලොජි එක, MPG4 කියන ටෙක්නොලොජි එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. දැනට අලුතෙන් ඩයලොග් උත් මම හිතන්නේ MPG4 වලට මාරු වෙන හැදුව. මම හිතන්නේ ඒක එච්චරම සාර්ථකත්වයක් උනේ නැහැ ළඟකදී වගේ මාරුවේ. අපේ ඔඩියෝ ස්ට්‍රීම් එක නවතිනවා කියලා කට්ටිය පොඩ්ඩක් කියනවා. මේ ඒක නම් එසේ තමයි. මොකද මේ අන්තර්ජාල සම්බන්ධතාවය ගොඩක් හොඳ මට්ටමක පවතින නිසා තමයි ඒක නම් ඩිස්කනෙක්ට් වෙන්නේ. ඉතින් බලමු මොකක් හරි කරගන්න යන ගම. උපුල් තව ප්‍රශ්නෙකට යනවද? උපුල්ට තව කතා කරන්න මොකක් හරි මාතෘකාවක් හිතාගෙන ඉන්නවද?
අපි ප්‍රශ්න බලලා ඉමු නේද?
ඔව් ප්‍රශ්න බැලුවොත් නම් ප්‍රශ්න නම් තවත් තියෙන එක්කෙනෙක් ගාව තියෙනවා. මේ යාට මම හිතන්නේ මටත් රශී තමයි අහලා තියෙන්නේ. මෙයා අපේ ඊමේල් හරහාපු ප්‍රශ්නයක්. එයා අහනවා මේ යාගා වීඩියෝ තියෙනවලු, වීඩියෝ වල වොලියම් බැලන්ස් කරන්න. ඒක ලේසියෙන් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනාද තියෙන්නේ? ලොකෝ සොෆ්ට්වෙයාර් එන්නලු වොලියම් වීඩියෝ වල වොලියම් මඩියුල්. එයාට ඇත්තටම ඕනේ මේ මම හිතන්නේ ගේන් එක වැඩි කරගන්න. මම නම් පුද්ගලිකව එහෙම දන්න සොෆ්ට්වෙයාර් එකක් නම් නැහැ. එහෙම ලොකු සොෆ්ට්වෙයාර් එකක් ඔය මේ වීඩියෝ එඩිටින් වලට තියෙන සාමාන්‍යයෙන් ප්‍රීමියර් වගේ එකක් අරුණාම ඊට අමතරව තියෙන ලාබෙට තියෙන එකක් නම් දන්නේ. උපුල් දන්න එකක් එහෙම තියෙනවද?
එහෙම විශේෂ දෙයක් නැහැ. නමුත් අපිට Windows Media Player එකේ වගේ ප්ලේ කරනවා නම් අපිට ඔඩියෝ ලෙවලින් දාලා එක මට්ටමකට ගේන්න පුළුවන්කම තියෙනවා නේද? ඒ හැර ස්ථීර වශයෙන් එක දිගටම ඔඩියෝ එක ලෙවල් එකට ගේන්න එක වැඩි කරගෙන වගේ කරන්න නම් අනිවාර්යෙන් අපිට වෙන සොෆ්ට්වෙයාර්, කියන්නේ ප්‍රීමියර් හරි ULEED Corel Studio වගේ එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා වීඩියෝ එකකන.
ඔව් මම හිතන්නේ මේ ඕක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මොකද අර සමහරලාට සමහර ඒවා රෙකෝඩ් කරාම ඔඩියෝ චෙක් කරන්න නැතුව රෙකෝඩ් කරලා පස්සේ යනකොට ඒකේ ගැටලු මතුවෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒකට සමහරලාට ප්‍රීමියර් වගේ එකක් පාවිච්චි කරොත් නම් අපිට පුළුවන් ඔඩියෝ එක ඉම්පෝර්ට් කරලා ඔඩියෝ එකේ ගේන් එක වැඩි කරන්න. නමුත් සමහර සොෆ්ට්වෙයාර් වලින් මේකේ තියෙන පොඩි පොඩි සොෆ්ට්වෙයාර් වලින් නම් කරන්න අමාරුයි. ප්‍රශ්න වලට තවත් මාරුනොත් එහෙම මේ රස්න අහලා තිනවා. මේ ප්‍රශ්න තුනක් අහලා තිනවා. පළවෙනි ප්‍රශ්නය තමයි වයර්ලස් රවුටර් එකක් මගේ ඉන්ටර්නෙට් එක බෙදා පාවිච්චි කරනකොට එක එක අයට පාස්වර්ඩ් දමා සීමා කරන්න පුළුවන්ද, ඒ කොහොමද කියලා අහනවා. ඒක තීරණය වෙන්නේ ඇත්තටම භාවිතා ගන්න රවුටර් එක අනුව තමයි. සමහර රවුටර්ස් වල මල්ටිපල් SSIDs හදන්න පුළුවන්. ඒ කියන්නේ යාට එක එක අයට වෙන වෙනම SSID හදලා ඒවට වෙන වෙනම පාස්වර්ඩ්ස් දාලා මේ ඒ හරහා ලොග් වෙන පුළුවන්. නමුත් ප්‍රොක්සියක් වගේ ලොගින් අහන රවුටර්ස් නම් වයර්ලස් ඒවා මම දැනට මේ වෙනකන් නම් දැකලා නැහැ. එහෙනම් යාට ප්‍රොක්සි සර්වර් එකක් වගේ දාලා ලොගින් වෙනම ඔතෙන්ටිකේෂන් හදන්න වෙනවා. ඊළඟට එයා දෙවෙනි ප්‍රශ්නේ අහලා තිනවා එක්කෙනෙක් දෙන්නෙක් ලෙස අසීමිත ලෙස ටොරන් ඩවුන්ලෝඩ් කිරීම නිසා වෙන අයට අසාධාරණේ වළක්වන්නේ කොහොමද කියලා. ඒක නම් ගොඩක් වෙලාට මේ QoS තියෙන රවුටර්ස් තියෙනවා. එතකොට යාට සමහරලාට මේ යූසර් මෙච්චරයි බෑන්ඩ්විඩ්ත් එක, මේ යූසර් මෙච්චරයි බෑන්ඩ්විඩ්ත් එක වශයෙන් වෙන් කරන්න පුළුවන්. සමහර මම රවුටර්ස් දැකලා තියෙනවා පෝට් එක අනුව පෝට් වලට අවශ්‍ය බෑන්ඩ්විඩ්ත් එක උනත් යාට මේ ඩිෆයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ආහලා දෙන Wi-Fi network එක SQL ලෙස භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒක නම් පළවෙනිම කියන්නේ අර මේ open තියන්නේ නැතුව open network එකක් කියලා කියන්නේ. එතන password එකක් මුකුත් නැතුව කෙලින්ම ගහපු ගමන් Wi-Fi යන්න තියෙන ක්‍රමයට වඩා මේ ඒගොල්ලන්ට පුළුවන් හදන්න මේ ඔය web 2 හරි මේ වෙන encryption එකක් ඒගොල්ලන්ට පාවිච්චි කරලා ඒක router ගොඩක් හැම දැන් තියෙන හැම router එකකම තියෙනවා. ඒක දාලා පාවිච්චි කරන එක තමයි ඉතින් හොඳම වැඩේ. ඕකට ඇඩ් කරන්න මොන හරි උපුල්ට තියෙනවද? උපුල් දැකපු රවුටර්ස් එහෙම තියෙනවද? එහෙම පාස්වර්ඩ් අහන්න පුළුවන් ඒවා?
නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපි පාස්වර්ඩ් එකක් දාලා තිබ්බහම ඒක තමයි අපි සරලවම ඉතින් සාමාන්‍ය නෙට්වර්ක් එක කරන ආරක්ෂක ක්‍රියාමාර්ගය නේද? ඊට වඩා කරන්න නම් මන් දැකලා නම් නැහැ එහෙම හැකියාවක් තියෙන දෙයක්.
එහෙම වුණොත් එයාට ප්‍රොක්සි එකක් වගේ නෙට්වර්ක් එක දාලා ඒ ප්‍රොක්සි එක හරහා තමයි යූසර්ස් ලා ඔතෙන්ටිකේට් කරලා ගන්න එක. Wi-Fi සම්බන්ධයක් නැහැ. නෙට්වර්ක් සම්බන්ධය හරි නැති හරි පාවිච්චි කරන්න පුළුවන්. පොඩ්ඩක් කට්ටිය සමාවෙන්න ඕනේ මේ අපේ ලයිව් ස්ට්‍රීම් එකේ ඔඩියෝ නවතින එක ගැන. මොකක් හරි අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ අපි ස්ට්‍රීමින් වලට පාවිච්චි කරන ඩයලොග් එකක්. හරිම හොඳයි කියල තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඩයලොග් එකේ කට්ටිය අහනවා නම් ඕගොල්ලන් HSDP කනෙක්ෂන් නම් මැක්සා කියලා කියන්න පුළුවන්. මේ මොකද ADSL එකක් පාවිච්චි කරන මෙතන දැන් Skype call වලට ඉතින් දෙකම පාවිච්චි කරන ටිකක් අමාරු. ඊට අමතරව එක්කෙනෙක් අහලා තිනවා, මේ නිපුණ තමයි අහලා තියෙන්නේ, එයාට Nokia C201 කියන ෆෝන් එකකට Google Map install කරලා, this application require data connection, please contact your carrier visit කියලා මේ විස්තරයක් ඇවිල්ලා තියෙන message එක ඇවිත් නතර වෙනවා. ඇයි මේකට විසඳුමක් තියෙනවද කියලා. internet access කරන app වැඩ ගන්නවා, ඒ කියන්නේ address එකට යන්න බෑ, 404 error එකක් එනවා කියලා computer එකනොත් කියලා කියනවා. මම හිතන්නේ යාගේ මොකක් හරි ලොකු ගැටලුවක් තියෙනවා ඉතින් මේ GPRS configuration වල. මොකද සමහර ওই Nokia විශේෂයෙන් ෆෝන් වල මේ APN 50ක් විතර configure කරන්න ඕනේ. අර web APN එක ගියයි, ඊට පස්සේ application APN එක, ඊට පස්සේ browser rate APN එක ගියයි. ඕ වගේ එකක් හරියට configure වෙච්ච නැති එක තමයි මේ Nokia C201 කියන ෆෝන් එක ගැන උපුල් දන්නවද?
මම සාමාන්‍යයෙන් මේ ෆෝන් පැත්තට වැඩිය නැහැ.
ඔව්, Nokia C201 කියන ෆෝන් එක මම හිතන්නේ මේ අලුතෙන් ආව ෆෝන් එක. මමත් වැඩි විස්තරයක් නම් දන්නේ නැහැ. කොහොම හරි ඔය APN ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේ මේකේ දුවන OS එක මම මුලින්ම හිතන් හිටියේ Android වගේ එකක් තියෙන කියලා. ඇත්තටම බලනකොට Android වගේ එකක් නෙමෙයි මේ. මම හිතන්නේ ඒගොල්ලන්ගේ මාක් කරේ Symbian හරි මාක් කරේ ෆෝන් එකක් තියෙන්නේ. අනික මේක ගොඩක් පොඩි ෆෝන් එකක්. එයා Google Maps install කරා කියලා කියන්නේ මම හිතන්නේ මේ Java මොකක් හරි මැප් එකක් වෙන්න ඕනේ ඉන්ස්ටෝල් කරලා තියෙන. මොකද මේක අර නිකන් සිම්බියන් නුත් නෙමෙයි දුවන එකක් වගේ මට නම් පෙනියන්නේ. ඒක නිසා හොඳම වැඩේ තමයි ඩයලොග් හරි මොබිටෙල් අර නම් වැඩ කරන්නේ. ඒගොල්ලන්ගේ අර මේ කන්ෆිගරේෂන් ගෙන්න ගන්න SMS කරලා ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් ඩයලොග් එකක් වගේ නම් වැඩ කරන හෑෂ් එකයි 107 හෑෂ් කියලා ගැහුවා. මේකේ මෙනු එක ඔප්ෂන්ස් වලට ගිහිල්ලා get settings වලට ගිහිල්ලා ගෙන්න ගත්තා නම් හරි. මොකද මේ එතකොට ඔක්කොම ඔය web APN ඔක්කොම APNs ටික හරියටම හැදෙනවා. එහෙම කරලා බැලුවා නම් මේ වැඩේ කරන්න පුළුවන්. අපි තවත් ප්‍රශ්නයකට යනවද නැත්නම් තව මොන හරි දෙයක් ගැන කතා කරන්නද? ඉතින් නිවුස් ගැන කතා කරොත් නම් මේ දවස්වල පොඩ්ඩක් මේ නිවුස් අඩු දවසක් තමයි. වුණාට මේ කියන්න එකක් තියෙනවා, මේ Apple ලගේ growth එක ඩොලර් බිලියන 400ක් වෙලා තිනවා. මේක ග්‍රීස් කියන රටටත් වඩා දැන් Apple සමාගම වටනවා කියලා තමයි කියන්නේ. ඒකත් බැලුවම මරු නේද? ලංකාවට වගේ Apple ගෙනවනම් ලංකාව මම හිතන්නේ ගොඩක් දියුණු වෙයි නේද?
ලංකාවේ සෑහෙන දෙනෙක් ගිල්ලුම තියෙන Apple ම හොයනවානේ. සමහර කට්ටිය වෙනේවට කැමතිත් නැහැ. Apple ම හොයෙහි ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා.
ඔව්. ඉතින් Apple අර ගත්තාම මේ උදාහරණ ගත්ත Apple වල හොඳ කියලා කියන්නේ ඇත්තනම් මේ මගේ මං කියන්න මේ Apple ඒ කියන්නේ customer service පැත්තෙන් කොච්චර හොඳද කියලා. මගේ යාළුවෙක් Apple Nano එකක් පාවිච්චි කරා, ටිකක් පරණ version එකක්. Apple ලගේ battery ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒගොල්ලෝ ගහලා තිබ්බ mail එකක්. මේක warranty එකක් තියෙන device එකක් නෙමෙයි, battery ප්‍රශ්නයක් තියෙන. ඒක නිසා ඒගොල්ලෝ free replacement එකක් දෙනවා කියලා. ඉතින් මෙයා කොහමරි ගිහින් දුන දැන් මාසේ කහමාරකට විතර කලින් future world එකට තමයි ඒගොල්ලන්ට බාර දුන්නේ. මොකද ඕනම Apple authorize කෙනෙක්ට බාර දෙන්න කියලා තිබ්බා. ඉතින් බාර දුන්නට පස්සේ මේගොල්ලෝ කියලා තිබ්බා සති දෙකකින් විතර ගෙන්න කියලා. කොහමරි මේකට මාසේ කහමාරක් විතර ගියා. මේගොල්ලෝ replacement එක කියලා තියෙන අර Apple Nano Touch එක. ඉතින් 8GB කාර 2GB එක දුන්න මනුස්සයට 8GB touch එකක් හම්බුනම ඉතින් මිනිස්සු සතුට වෙනවන්නේ නේද? warranty එකකුත් මුකුත් නැති දෙයකට ඒ වගේ දෙයක් කරාම මේක ඒගොල්ලෝ එකට සමාවත් இல்ல තිබා. අනේ ඒකම දෙන්න බැරි එක ගැන සමාවෙන්න. මොකද අපි ගාව ඒක දෙන්න stocks නැහැ ඒකේ. දැන් ඒක වෙනුවෙන් මේක ගන්න කියලා තමයි දීලා තියෙන්නේ. අපි නම් එපා ගියයි නේද? ඔය ඉතින් ඔයගේ customer service දෙනකොට මම හිතන්නේ ගොඩක් වෙලාට ඒ බඩුවක් ගන්න කැමති හිතෙන. මොකද උදාහරණයක් ගත්තොත් මම MacBook Pro එකේ මගේ display එක ගියාම ඉතින් මම මුක ඇත්තටම ගියවක් අන්නේ මම ඒ sale එක කරපු කෙනාට කතා කරලා ගියා මගේ display එක අවුලක් තියෙනවා කියලා. එතකොට යාම ඇවිල්ලා display machine එක අරන් ගියා. දවස් දෙකකට පස්සේ ඇවිල්ලා ආයෙ ගෙනල් දීලා ගියා මෙන්න මම display එක දැම්ම කියලා. ඉතින් ඔයගේ support ලැබෙනකොට ඉතින් මට නම් ඉදා ගන්නත් බෑ. එහෙම warranty එක ලංකාවේ දෙනවා කිව්වම මේ ඔයගේ ගත්ත තැන කතා කරොත් ඇත්තටම DMS එකෙන් තමයි මම මේ ගත්තේ. නම් ඉතින් පොඩි ගුණල් ප්ලග් එකක් දුන්නත් කමන්නේ. මොකද මේ මිනිස්සු ඒ වෙච්චර හොඳට ඒකට සර්විස් දුන්න. හැබැයි ඉතින් ඒ ගෙවන ගානට අනිත් ලැප්ටොප් හතරක් විතර ගන්න පුළුවන් නේද උපුල්?
ඔව්. ඇත්තටම මිලයි ක්වොලිටි එකයි සර්විස් ආෆ්ටර් සේල් සර්විස් ඔක්කොම එකවර බේර ගන්න බෑ. එක්ක රැවුල එක්ක කැඳ වගේ තමයි.
ඔව්. ඉතින් ඔය අතරම මේ අර සල්ලි හොයන එක ගැන කතා කරත් එහෙම මේ මයික්‍රොසොෆ්ට් ලත් ඒගොල්ලගේ අර සෙකන්ඩ් ක්වාටර් එකේ මේ මුදල් හොයාගත්තේ ඒවා කතා කරලා තිනවා මේ 20.89 බිලියන් ඒගොල්ලන් රෙවිනිව එකක් ඇවිල්ලා තියෙනවා මේ 6.62 බිලියන් නෙට් ඉන්කම් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි මම ළඟදි දැක්ක මේ එක වෙබ් අඩවිය කියලා තියෙනවා මේ Windows Phone. මොකද මේ දැන් Nokia එක සම්බන්ධ වෙලා මේක එළියට එන හින්දා 2014 15 වගේ වෙනකොට iOS පාස් කරගෙන යයි කියලා කියනවා. ඒක නම් ලොකු සැකයක් තියෙන කතාවක්. ඉතින් ඒ වුණාට මේ මම හිතන්නේ ඒකත් වෙන්න පුළුවන්. මොකද Nokia ගෙන් ටිකක් වෙන ප්‍රසිද්ධ සමාගමක් නෙනේ උපුල්. හැමෝම Nokia phone එකක් කියවම ටිකක් කැමැත්තෙන් වගේ ගන්නවා. ඉතින් ඒකත් කියන්න බෑ. උපුල් පාවිච්චි කරලා තියෙනවද Windows Phone 7 අදහසක් තියෙනවද කොයි වගේද කියලා?
නැහැ, මට නම් ලැබිලා නැහැ Windows Phone එකක් පාවිච්චි කරන්න. බලමු ඉස්සරහට.
ඔව්. තව ප්‍රශ්නෙකට ගියොත් එහෙම මේ අහලා තියෙනවා එක්කෙනෙක් ආයි අර මුලින් ඇහුවාගේ ප්‍රශ්නයක් අරුණ තමයි අහලා තියෙන්නේ. යා software engineer කෙනෙක් සඳහා ඔකලිත හොඳම පාඨමාලාව මොකද SLIIT කන්න එකද හොඳ කියලා අහනවා, BCS කන්න එකද හොඳ අහනවා, BIT කන්න එකද අහනවා, නැත්නම් ප්‍රියතම එක IJTS කන්න එකද අහනවා. මේ හොඳම එහෙම නැත්නම් BCS in IT එකක් කරනවට වඩා BCS in software engineer කරන හොඳද කියලා අහනවා. එහෙම කරන එක වාසිය වාසි මොනවාද කියලා කියනවා. මොනවාද පුල් මේකට අපිට කියන්න පුළුවන්? දැන් ලොකු ප්‍රශ්නයක්.
ඉතින් ඇත්තටම කලින් කිව්වා වගේම මේ විශේෂයෙන් කෝසස් තෝරගද්දී කරලා තියෙන අයගේ මුත් අහන්න. නමුත් සාමාන්‍යයෙන් මං බිට් කරලා තියෙනවා නම් මං බිට් නරකයි කියන්නේ නැහැනේ. එහෙම එක්කුත් තියෙනවා. ඉතින් කරලා තියෙන අයගෙන් අදහස් ගන්න, විශේෂයෙන් මේ ඔය කෝසස් හැම එකෙම කන්ටෙන්ට් එක ගත්තොත් බොහෝ දුරට ලොකු වෙනසක් නැහැ. අවංකවම කිව්වොත් ඇත්තටම තෝරාගද්දී ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් බිට් පැත්තට මට ඇත්තට උත්තරයක් දෙන්න තේරෙන්නේ නැහැ. මේ එහෙම හොඳයි කියලා කෝස් එකක් ඇත්තටම නැහැ. කන්ටෙන්ට් එක පැත්තෙන් ගත්තොත් නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ උගන්නන ඉන්න ලෙක්චරර්ස්ලා කවුද, ඒ කාලෙට ඒ කියන්නේ සිලබස් අප්ඩේට් වෙන එක නම් ඇත්තටම ගොඩක් වෙනවා ඔය හැම කෝස් එකම වගේ පොඩ්ඩක්. ඔව්,
එයාගේ මම හිතන්නේ උපුල් අර BCS in IT ගන්න එකද BSc එකක් IT වලින් ගන්න එකද නැත්නම් BSc එකක් software engineer වලින් ගන්න එකද හොඳ කියලා. ඔයත් එයා software engineer කෙනෙක් වෙන්න නම් හදන්න. ඉතින් මගේ නම් මතය තමයි software engineering කරන එක හොඳයි කියලා. හැබැයි IT වලින් කරොත් එහෙම යාට overall දැනුමක් ගන්න පුළුවන් මේ software engineering ගැන විතරක් නෙමෙයි වෙන වෙන දේවලුත් ගැන. මම හිතන්නේ ඒකත් ටිකක් වැදගත් නේද උපුල්. ටිකක් software engineering වලට focus වුණාම අනිත් ඒවා ගැන තියෙන දැනුම පොඩ්ඩක් අඩු වුණාම ඒකත් මම හිතන්නේ පස්සට ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා නේද?
පැහැදිලිව දැන් ඇත්තටම අර එක දෙයකට ෆෝකස් වෙලා එක ෆීල්ඩ් එක නැරෝ කරගත්තාම රැකියා පැත්තට ගියාම ආරම්භයේදී ටිකක් අමාරු ගතියක් තියෙනවා. විශේෂයෙන් මේ පස්සේ එක ෆීල්ඩ් එක එක්ස්පර්ටයිස් කරපුවම එක්ස්පීරියන්ස් ආපුවම ගැටලුවක් නැහැ. නමුත් ආරම්භ කරද්දී හැම පැත්තම පොඩ්ඩක් දැනගෙන ඉන්න එක, ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න කෝස් එකෙන් නැති වුණත් ප්‍රායෝගිකව හරි පොඩ්ඩක් හැම පැත්තම කව කරලා ඉන්න එක තමන්ට ඇඟට ගුණයි.
ඔව්, ඔය අතර මේ ඔය ප්‍රශ්නෙම කතා කරාම මටත් මමත් පෞද්ගලික දෙකපු දෙයක් තමයි ගොඩක් software engineering software කරන කට්ටිය ගැනට පරිගණක පිළිබඳ තියෙන දැනුම ගොඩක් අල්පයි. ඒගොල්ලන්ට software එකක් ලියන්න පුළුවන් වුණාට සමහර අය මම දැකලා තියෙන computer format කරලා install කරගන්නවක්වත් හරි දැනුමක් නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් වැදගත් දෙයක් තමයි මේ software ලියන්න ඉගෙන ගන්න ඕන computer වල ක්‍රියාකාරීත්වය ගැන ටිකක් හොඳ අදහසක් තියෙන. මේ hardware කොහොමද වැඩ කරන්නේ, registries වැඩ කරන්නේ කොහොමද, මේ memory එක process කතා කරන්නේ කොහොමද, මේ bus එකක් වැඩ කරන්නේ කොහොමද, hardware devices මොනවාද, එහෙම දැනුම් ගොන්නේ මට හිතාගන්න බැ. මේක අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරද්දක්ද නැත්නම් AI හරියට ඒක ඉගෙන ගන්න නැතිකමද, මොකද්ද උපුල්ට මේ ගැන උපුලුත් දැකලා තියෙන ඇත්තම කතා කරත් ඔයගේ තත්ත්වයක් නේ අද ඇත්තටම තියෙන්නේ?
නැහැ, ඇත්තටම දැන් අපි ඉගෙන ගන්න කෝස් එක හරි ඒ දෙයට අමතරව පොඩ්ඩක් මේ අනිත් දේවල් ඉගෙන ගන්න එකට අර තමන්ගේ කැමැත්තක් තියෙන්න ඕනේ. අර කැමැත්තක් නැතුව සර්ටිෆිකට් එක විතරක් ගන්න ඉගෙන ගත්තාම අන්තිමේට ඉතිරි වෙන සර්ටිෆිකට් එක විතරයි. ඒක තමයි ගොඩක් වෙලාවට අපේ ගොඩක් අත්දකලා තියෙන දේ. පොඩ්ඩක් ආසාවෙන් කියන්නේ කෝස් එකක් පටන් ගද්දි තියෙන ආසාව නැති වෙනවා. ඊට පස්සේ ඔය ඇසයින්මන්ට් එනකොට ප්‍රොජෙක්ට් කරන්න වෙනකොට තමන්ම කැමැත්තෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් මේ කෝස් එක තමන්ට මේපා වෙන්න පටන් ගන්නවා.
ඔව්,
ඒ වගේ එහෙම වෙන්නේ අර තමන් එක අරමුණක නැති නිසා. පොඩ්ඩක් කරන දේ ආසාවෙන් කරනවා නම් පොඩ්ඩක් මං හිතන්නේ මීට වඩා හොඳට තමන් ඉගෙන ගැනීමත් කරනවා. මේ රැකියා පැත්තට වගේ ගියහම තමන්ට හොඳට ප්‍රොෆෝම් කාණ්ඩත් අවස්ථාව ලැබෙනවා.
ඔව් මම හිතන්නේ මේ ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. අර ගොඩක් වෙලාවට මේ ටිකක් දේවල් ගැන මම දැකලා තියෙන දේ තමයි ගොඩක් අය මේ කියවන්නේ මොකක් හරි අලුත් ටෙක්නොලොජි ගැන හොයලා බලන්නේ, වෙබ්සයිට් එක ගැන නිවුස් එකක් වගේ දෙයක් කියලා බලන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් අය ගොසිප් සයිට් එකක් ගිහලා සොෆ්ට්වෙයාර් එකේ මොකක් හරි කෝඩ් ඩැල් යනවනේ, ඒ කෝඩ් එකේ මොකක් හරි රේ එක විතර සර්ච් කරලා ඒ උත්තරේ තියෙන කෝඩ් එක කොපි පේස්ට් කරලා Google එකෙන් දාලා සොෆ්ට්වෙයාර් ලියන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් මම හිතන්නේ අර ඕවරෝල් දැනුමක් තියෙනවා නම් ක්‍රියේටිවිටි කියන පැත්තෙන් ගොඩක් වෙලාවට සහ යම් කිසි දෙයක් කරන්න ගියාම හිතලා මතලා වැඩක් කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා නේද උපුල්? දැන් නැත්තම් ගොඩක් වෙලාවට වෙන්නේ නිකන් අර ළිඳේ ඉන්න ගෙම්බා වගේ, ඒ ටික විතරයි දන්නේ, වෙන දෙයක් දන්නේ නැහැ. ඉතින් ටිකක් අමාරු වෙනවා එහෙම වුණාම. මම
ඔව් අපි විශේෂයෙන් ওই Java එහෙම දැන් මාකට් කරනවා අන්තිමට Java වලින් විතරයි ඔක්කොම කරන්න පුළුවන්, වෙන ඒවා වැඩක් නැහැ, අනිත් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වැඩකුත් නැහැ. එහෙම වගේ මාකටිං පැත්තෙමුත් ওই සමහර දේවල් ඈදගෙන යනවා. ඉතින් එහෙම නෙමෙයි, හරියට දෙයක් කරන්න නම් හැමදේම එක එක දෙයට හොඳ ලැන්ග්වේජස් වෙන වෙනම තියෙනවා. ඉතින් ඒවා එහෙම තමන්ට තෝරගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හැමදේම ගැන පොඩ්ඩක් පොඩ්ඩක් අවබෝධයක් තිබ්බොත් තමයි. එහෙම නැතුව හොඳම ලැන්ග්වේජ් එක මේක, හොඳම කෝස් එක මේක කියලා එහෙම දෙයක් ඇත්තටම ලෝකේ නැහැ. එහෙනම් ඉතින් හැමෝම එකම ලැන්ග්වේජ් එකක් විතර පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් ලියන්න ඕනේනේ. වෙබ්සයිට් එහෙම ඔක්කොම එකම ලැන්ග්වේජ් එකකින් කරන්න ඕනේනේ. එහෙම වෙන්නේ නැත්තේ එහෙම හොඳම කියලා දෙයක් නැති නිසා. එක එක දේවල් හොඳ වෙන්නේ එක එක කාර්යයන් කර ගැනීම.
ඔව් මම දන්නේ ඒක තමයි හොඳම උත්තරේ කියන්නේ. ඔය අතරේ ප්‍රශ්නෙකට අපි ආයි යමු. මේ එකෙක් අහලා තිනවා, මේ සුරේෂ් තමයි අහලා තින්නේ, මේ කම්පියුටර් එක ඔන් කරලා තිබ්බාම කම්පියුටර් එකේ මදර් බෝඩ් එකේ මේ ইনফরমේෂන් බලාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ ලේසිම එක තමයි අර CPU Z කියලා කියන. ඇත්තටම C කියලා කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක ගත්තම මදර් බෝඩ් මොඩල් එක. ඒ විස්තර ටික ගොඩක් ඒවා මෙමරි විස්තර, විජේ කාඩ් එකේ විස්තර, ප්‍රොසෙසර් විස්තර ඔක්කොම වගේ ගන්න පුළුවන්. ඉතින් තවත් ප්‍රශ්නකට ගියොත් එහෙම මේ මේක අහලා තියෙන මදුරංග තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. මේ මදුරංග අහලා තිනවා මේ අර ඉස්සෙල්ලා Wi-Fi කතාව අහපු කෙනෙක්ම තමයි. එයා අහලා තිනවා එයාට UPS තියෙනවලු විවිධ බොඩ් ගණන්වල බොඩ් 400 450 500 550 වගේ තියෙනවලු. එයාට ඉතින් ඉස්සෙල්ලා එයා පාවිච්චි කරලු Power Tree 650VA කියන UPS එකක්. මේකට මම මේ වොට් 500 550 පවර් සප්ලයි තුන් පාරක් විතර සම්බන්ධ කරනකොට මේ සම්බන්ධ කරලා තිනා ඒ තුනම වැඩ කරේ යූස් කර ඒක තුනම යූස් කරන්න බැර ටොක් ගාලා શબ્දයක් ඇවිල්ලා පිච්චුනාලු. හැබැයි 450 වොට් පවර් සප්ලයි එකක් අවුරුදු 5ක් ඇතුළේ යූස් කරා අවුලක් නැතුව වැඩ කරා කියලා තමයි එයා කියන්නේ. ඉතින් එයාගේ ප්‍රශ්නෙට උත්තරේ මම හිතන්නේ එයාම දීලා තිනා. මොකද එයා 500 විතර වොට් පවර් සප්ලයි එකක් ඊට වඩා අඩු වොට් ගන්නත් තිනේ UPS එකක් එක පාවිච්චි කරාම. ඉතින් ටොක් ගාලා શબ્දයක් කියන එක සාධාරණයි. මොකද අර පොඩි පවර් ෆැක්ටර් ගැන කතා කරොත් එහෙම අපි ඩිවයිස් එකක් ගත්ත වොට් 500ක ඩිවයිස් එකක් ගත්තොත් එහෙම මේක ඔන් වෙන අවස්ථාවේ විශේෂයෙන් ওই CRT මොනිටර්ස් වගේ පාවිච්චි කරන ඔන් වෙන අවස්ථාවේ ඒකට ඒක පවර් රේටින් එක අපි 500 වොට් උනාට ඒක ඔන් වෙනකොට 1000 වොට්ස් විතර ගන්නවා. ඉතින් අර පොඩි UPS පාවිච්චි කරාම වෙන ප්‍රශ්නේ තමයි මේ UPS එකට හැකියාවක් නැහැ මේ එකපාරටම ගන්න වෝල්ටේජ් එක දෙන්න. ඉතින් එතකොට එක්ක UPS එක අර ප්‍රොටෙක්ටඩ් මෝඩ් එකට ගිහිල්ලා ඕෆ් වෙනවා, නැත්නම් ඉතින් UPS එක පිච්චෙනවා. ඉතින් හැමතිස්සෙම තමන්ගේ පරිගණකේ පාවිච්චි කරන උපාංග වල වොට් ප්‍රමාණයට වගේ දෙගුණයක්වත් තියෙන UPS එක පාවිච්චි කරනවලු මිලාඩු UPS ගත්තාම. ඉතින් ඔය ප්‍රශ්නේ වෙනවා මේ ගොඩක් වෙලාට. මොකද එයා 600VA UPS එකක් කියලා ගන්න මේක වොට් 300ක්වත් ගන්න අමාරු එකක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔය ප්‍රශ්නේ ගොඩක් වෙලාට අර ලාබ් UPS වල මේ ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එහෙමවක්වත් එන්නේ නැහැ නේද උපුල්?
ඔව් ඒ වගේමයි මම දැකලා තියෙනවා සමහරට එලියෙන් ලේබල් ගහලා තියෙනවා 650 700VA වගේ kV මේ එලියෙන් ලේබල් ගහලා තිබුණාට ඇතුලේ බැටරිය තියෙන්නේ 600VA බැටරියක්. ඒ වගේ අර චයිනීස් බඩු වල එහෙම වැඩක් තියෙනවා ගොඩක්. පිට තියෙන ස්පෙસિෆිකේෂන්ස් නෙමෙයි ඇතුලේ ගලවලා බලපුවම තියෙන්නේ.
ඔව් ඊට අමතර දුලිත් මම දන්නේ අපේ ප්‍රශ්නයක් කාලේ දෙන මේක උත්තර දෙන්න අමාරු ප්‍රශ්න. මේ හොඳම ප්ලේස් එක මොකක්ද කියලා අහන Android ටෙක්නොලොජි ඉගෙන ගන්න ශ්‍රී ලංකාවේ. මම දන්නේ හොඳම තැන තමයි ගෙදර
Google.
ගෙදරයි Google ඒ පරිගණකගේ ෆෝන් එකේ. මම දන්නේ ඒක තමයි ලේසිම ක්‍රමය මේ ඕවගේ දෙයක් ඉගෙන ගන්නවා නම් මේ ඉගෙන ගන්න. මොකද අපි හැමතිස්සෙම කියන්නේ මේ උදාහරණයක් ගත්තොත් developer.android.com වලට ගියා නම් මේ ඔක්කොම ඒකට අදාළ හැම විස්තරයක්ම තියෙනවා නේද? පොඩ්ඩක් පරිගණක ගැන දැනුමක් තියෙනවනම් පොඩ්ඩක් ඔය එක්ස්පෝග්‍රැෆික් වැක්ට් එක ගිහිල්ලා පොඩි පොතක් වගේ ගත්තら නැත්තම් ඉතින් ඩවුන්ලෝඩ් හරි කරලා පොඩ්ඩක් ඒ තියෙන ත්‍රොටල් ටිකක් මේ පාවිච්චි කරලා ගත්තා. අපි අද ඇත්තටම මේ ටෙක් කතා අර ඇන්ඩ්‍රොයිඩ් හද ඇප් එක හද මල්ලිව සම්බන්ධ කරගන්න හිතා ඉසුරු මල්ලිව මේ ඉසුරු මල්ලිව සම්බන්ධ කරගන්න විදිහක් නැහැ. මොකද එයාට අන්තර්ජාල සම්බන්ධතාවය එච්චර හොඳ නැහැ කියලා තිබ්බා. අපිටත් එයාව දුරකථනයක් හරහා සම්බන්ධ කරගන්න විදිහක් නැහැ. මොකද මේ මෙතන ෆෝන් ලයින් කනෙක් කරගන්න බැරි පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අද තිල්නත් නැහැ. මන් තනියෙන් ඉඳලා ඉතින් අද ගන්න බැරි. අපි ලබන සතියේ අරගෙන මල්ලිගෙන් අහමු එයා කොහොමද ඇන්ඩ්‍රොයිඩ් ගැන ඉගෙන ගත්තේ, කොහොමද මේක දැනගත්ත කියලා. ඉතින් ඔය අතරෙම කියන්න ටෙක් කතා අහන අයට මේ ටෙක් කතා වල දැන් Android application එකක් තියෙනවා. මේ market place එකට ගිහලා, يعني Android market එකට ගිහලා ටෙක් කතා කියලා එක වචනයක් search කරා නම් app එක download කරගන්න පුළුවන්. live එක අහන්න පුළුවන්. ඒගොල්ලන්ට පරණ වැඩසටහන් 10ක් දක්වා අහන්න පුළුවන්. chat එකට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන් හොඳට. මම හිතන්නේ තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මම හිතන්නේ ටෙක් කතා chat එකෙත් මේ අතර Google group එකෙත් ගොඩක් කතා කරලා තිනවා. මේ ඉෂාර තමයි අහලා තියෙන්නේ මේ MP3 එකකින් කොහොමද voice අයින් කරගන්නේ කියලා. මම හිතන්නේ මේකට ගොඩක් software අපේ දීලා තිබ්බ එක එක ඒවා තියෙනවා කියලා. නමුත් 100% සාර්ථක මේ voice අයින් කරන එක නම් කරන්න අමාරුයි නේද උපුල්? ඔයා දන්න ක්‍රමයක් තියෙනවද?
නැහැ, ඉතින් ඒක අර manual tweak කරලා හිමීට කාලය අරන් කරගන්න එක තමයි වැඩේ. මේ commercial software නම් Adobe Soundbooth වගේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් Audacity වගේ software එකක් වුණත් පාවිච්චි කරලා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් ඉතින් 100% perfect විදිහට වැඩේ කොට දාන්න නම් බෑ.
ඔව්. ඉතින් අර මොකද ඒක මේ frequency එකක් විතරක් isolate කරගන්න ටිකක් අමාරු වැඩක් තියෙනවා. ඔය අමතර රොෂාන් අහලා තියෙන අපේ තවත් ප්‍රශ්නය, යාගේ Pentium 3 motherboard එකල්ල තියෙන්නේ, ආඩ ඩිස්කට් එකෙන් නම් බූට් කරන්න පුළුවන්. ඒත් CD මගෙන් බූට් කරන්න කොහොමද කියලා අහනවා. Pentium 3 උනා CD මගෙන් නම් බූට් කරන්න බැරි වෙන්නේ දැන් නැහැ. ආඩ BIOS අප්ඩේට් එකක් කරන්න වේවිද කියලා අහලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට BIOS එකේ ඔප්ෂන් එකක් ඇති boot from CD ROM කියලා සිලෙක්ට් කරන්න. ඉතින් ඒක නිසා ඒක හැමතිස්සෙම සිලෙක්ට් කරන්න එනවා. ඒ කියන්නේ යාගේ BIOS එකට ගිහලා ආඩ boot device priority කියලා තියෙනවා. ඒකේ උඩම පළවෙනි එක හැටියට CD ROM එක සිලෙක්ට් කරනන් හරි තවත් එකක් ඔයා පාවිච්චි කරන CD එක DVD එකක්ද කියලා බලන්න. මොකද DVD එකක් දාලා නම් බූට් කරන සමහරලාට වැඩ කරන්න නැති වෙන ඉඩ තියෙනවා. මේ අනිත් එක පාවිච්චි කරන disk එක bootable disk එකක්ද කියලා බලන්න. මොකද සමහරලාට නිකන් Windows copy කරලා දැම්මට බූට් වෙන්නේ නැහැ. ඒක bootable විදිහේ disk එකක් වෙන්න ඕනේ. ඒ වගේ ටිකක් හොයලා බලන්න. නැත්නම් සාමාන්‍ය Pentium 3 වගේ motherboard වල නම් එහෙම CD වලින් boot කරන්න බැරි ගැටලුවක් නම් මම නම් දැකලා නැහැ. උපුල් එහෙම දැකලා තියෙනවද පරණ motherboard එහෙම බැරි වෙනිය?
නැහැ, සාමාන්‍ය P3 වගේ level එකකින් උඩ නම් අනිවාර්යෙන් CD එකෙන් boot කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අර BIOS settings ගිහලා හදලා හරි එහෙම නැත්නම් ගොඩක් වෙලාවට F12 තමයි අර quick menu එකට යන්න තියෙන්නේ, boot menu එකට. සමහර models වල වෙනස් වෙනවා. එහෙම ගිහිල්ලා
F2 හරි F10 හරි F ගහලා BIOS එකට යන්න බලන්න. නැත්නම් delete එක තමයි මම හිතන්නේ ගොඩක් පරණ හැම motherboard එකම වගේ තියෙන්නේ නේද පුතේ?
ඔව්, ගොඩක් gigabyte ඒ වගේ models වල delete එකට තමයි එන්නේ. අර කලින් කිව්වේ ගොඩක් අය තන ප්‍රශ්නේ ඇති කරගන්නේ මේ disk එක bootable නොවන එකක් පාවිච්චි කිරීම හන්දා. නිකන් Windows නිකන් copy එකක් වගේ ගාපුවම ඒක bootable disk එකක් වෙන්නේ නැහැ.
ඔව්. ඔය අතරේ තවත් නිවුස් එකක් තියෙනවා මේ Microsoft ගැනම කතා කරමින් ඉඳලා. Microsoft ලාගේ තියෙනවනේ gaming console එකක් Xbox කියලා. මම දැන් දැනට තියෙන gaming console වලින් ලේට වැඩිම return වැඩිම වෙච්ච එක gaming console එක මම හිතන්නේ මේ Xbox කියන එක. මම දැන් famous මයි ගොල්ලන්ගේ Red Ring of Death කියලා තියෙන එක තමයි මේ මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රසිද්ධම මේ එක තියෙන්නේ. ඉතින් ඔන්න අන්තිම මොහොතේ තිලින ඇවිල්ලා දිනා තිලින කෝ කියලා හෙව්වා කට්ටිය මේ මොකද තිලින උනේ
ඉවරනලා නේද?
ඔව්, තිලනට මම දැන්
උපුල්ල රිලීස් එකක් තිබ්බා.
ඔව්, ඒ අන්තිමට කොහොම හරි ගවන්නේ. අපිත් එක්ක උපුල්ල සම්බන්ධලා ඉන්නවා මේ ටෙක්නිකල් හන්දි උපුල්. ඔය අතර ඉතින් කතා කරාම Xbox news වල කතා කරාම මේ මම දැන් තිලන ගාවත් Xbox එකක් තියෙනවනේ.
ඔව්.
ගේම් ගහනවා. මේ ඒකේ රෙවෙනියු එක හම්බ වෙලා තිනවා 4.24 බිලියන්, ඒ කියන්නේ සෙකන්ඩ් ක්වාටර් එකේ. ඉතින් අර users ලා ගත්තොත් එහෙම මිලියන 40ක් පාවිච්චි කරනවා.
ඔව්.
ලංකාවේ ජනගහනය කීයද?
දැන් මේ දෙකක් විතර නනේ.
මිලියනද?
ඔව්.
එතකොට ඒ වගේ කී ගුණයක්ද? 20 ගුණයක් නේ. ලංකාවේ ජනගහනය මිලියන 2ද ඇත්තද?
මිලියන 20යි.
මිලියන 20යි ඒක තමයි. මම බල මිලියන 2යි කියලා කිව්වා.
කෝටි 2.
කෝටි 2. ඒක හරි. ඒ වගේ දෙගුණයක්. කියන්නේ ලංකාවේ දෙකකට Xbox ඇමරිකාවේ කුණලා තියෙනවා. මං හිතන්නේ ඕ වගේ සමාගමක් ලංකාවට මං හිතන්නේ මොන ඕන එකක් කරන්න කියලා ගෙනවත් ප්‍රශ්නයක් නැහැ නේද?
දැන් රෙඩ් රින් එකත් කාලින්ග මේ හීටින් ප්‍රශ්න මේගොල්ලෝ හදලා තියෙන නිසා ගොඩක් අඩුවෙන් එනවා කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ.
ඔව් අලුත් ඩිසයින් එකේ ගොඩක් ඒගොල්ලෝ කූලින් එහෙම ගොඩක් හදලා තිනවා කියලා තමයි කියන්නේ නේද?
ඔව්
ගේමින් කරන්න ඇයිද ඉතින් හොඳයි. ඉතින් නිවුස් උත් අද එච්චරම නැහැ. ඉතින් අර පොඩි ඉතින් පේටන් නිවුස් නම් තිනවා කතා කරලත් වැඩක් නැහැ නේද? Samsung සමගමයි Apple සමගමයි ගහගන්න එකම කරන්න මේ දවස්වල.
ඔව් හැබැයි දැන් කාලින්ග එක මේ කෝඩ්ස් වලට තේරලා තියෙන මේක ටික විහිළුවක් කියලා නේ ගොඩක් කට්ටිය එක මේ
ඔව් මල කරදරයක් ගන්න ඇවිල්ලා තියෙන මේ අක්කුන්ට මේ මේක කරගන්නත් බැරි කියලා මේ පොඩි පොඩි මේ දේවල් වලට ගහ ගන්නවා. මම හිතන්නේ අර කරන්නම දෙයක් නැති වුනහම මොකක් හරි කරමු කියලා වගේ සීන් එකක් තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ අරයට මට වඩා හොඳ එකක් අරය හදනවා නම් දැන් ඉතින් අපිට එකක් හදන්න බෑනේ. ඊට වඩා ලේසි අපි නඩුවක් දාලා මේක පොඩ්ඩක් අදිමු වගේ වැඩ. කඩා කප්පල් ගන්න.
සමාවිත ඉතින් එක්තරා මේ පබ්ලික් පබ්ලිසිටි ගන්න ස්ටන්ට් එකක් වෙන්නත් පුළුවන් නේද?
ඔව් පොඩි කඩා කප්පල්කාරී ක්‍රියාවලිය නිරත වීම.
මොකද හෙඩ්ලයින්ස් වල ඉන්නවා කියන්නේ පොඩ්ඩක් ඉතින්
ෆ්‍රී නිවුස්.
ඔව්.
ෆ්‍රී පබ්ලිසිටි නිවුස් නෙමෙයි අන්තන. නිවුස් දුන්නා පබ්ලිසිටි ගන්න හැම්බේ. ඉතින්
බලයිය මේ ඩිජිටල් කැමරා පැත්තේ පොඩි ආරංචියක් තියෙනවා. මේ අපේ කොඩක් සමාගම දැන් ඒගොල්ලෝ බංගලොරෙන්ට යනවා කියලා ආරංචියක් තියෙනවා. මේ මම හිතන්නේ ඩිජිටල් කැමරා මාකට් එකෙන් කොඩක් කියන නාමය තව මාසයක් දෙකක් වගේ ඇතුළත
මතකද ඒ කාලේ අර අපි ට්‍රිප් යනකොට කොඩක් එකක් අරගෙන ෆිල්ම් රෝලක් අරගෙන දාගෙන ගිහලා ගහලා ඔක්කොම ගල්ලා ගිහලා ප්‍රින්ට් කරලා බලනකොට ඒකේ ෆොටෝ නැහැ. එක්ක කවර් එකේ පිටිපස්සල්ල බලනවා. මම හිතන්නේ දැන් ඉන්න කට්ටිය දැකලා තියෙන මේ ටෙක් දහන කට්ටියම දැකලා තියෙනවද දන්නේ නැහැ. ෆිල්ම් දාන කැමරා නේද? ඒ කියන්නේ අර 35mm ෆිල්ම් එකක් අරගෙන කරුල්ල කාමරයකට ගිහිල්ලා ඇතුළට දාගෙන ෆොටෝ ටික අරගෙන මේ
ඒකේ කාලින්ගේ හොඳම කැලල තමයි අර ෆිල්ම් එකන පොඩි කන්ටේනර් එක.
ඔව් අර ඩප්පිය.
ඔව් ඩප්පිය තියාගෙන ඒකේ වගේ
ඩප්පිය එක්කව ගන්න ඉස්සර මා ඩප්පිය හොයනවා මේ මොනාරි දාන්නේ වුණා ඩප්පියක් තිබ්බනම් හොඳයි නේ කියලා හිතිලා.
කාලිග දැන් පොයින්ට් ඇන් ෂූට් වලටත් ඔය කලදසාවම යන තත්ත්වයක් නේ තියෙන්නේ. දැන් මේ ෆ්ලිකර් එකේ බැලුවොත් එහෙම ෆොටෝස් දාන්නේ මොක මොනවද කියලා වැඩියෙන් දැන් මම හිතන්නේ iPhone එක තමයි තියෙන්නේ මේ වැඩියෙන්.
වැඩියෙන්. ඔව් ඒක තමයි.
මම හිතන්නේ දැන් ඒකම අර පොයින්ට් ඇන් ෂූට් එක ටිකක් බහින කලාව තමයි.
ඔව් දැන් පොයින්ට් ඇන් ෂූට් වලට වඩා පාවිච්චි කරන තුවක්කු තමයි.
ඔව්
මම හිතන්නේ දැන් කැමරා හෙල්ලම ගිහිල්ලා මේ ඔය අමතරව මේ අර දැන් අපි මම හිතන්නේ අද කතා කරේම නෑ මේ CES ගැන. මම හිතන්නේ මේ වෙන වෙන නිවුස් තිබ්බ හින්දා ඊට අමතරව පොඩි අර නිවුස් එකක් තියෙනවා. මේ චයිනීස් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් මේ සිකියුරිටි නිවුස් වල තමයි තියෙන්නේ. මේ ෆෙඩරල් රිසර්ව් බැංක් නිව්යෝක් එකේ මේ ඒගොල්ලන්ගේ කෝඩ් හොරකම් කරලා වෙනස්කම් කරා කියලා තමයි නිවුස් එක තියෙන්නේ. ඉතින් ගොඩක් මේ දවස්වල මේ අවුරුදු 32ක එක්කෙනෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කවුන්ටිං සිස්ටම් එකක වෙනස්කම් ටිකක් මේගොල්ලෝ කරා කියලා. එතන දැන් හැකර් නිවුස් උත් එන්න අඩු වෙලා තියෙන්නේ. මොකද නනමස් කට්ටියත් අර පොඩ්ඩක් දැනගත්තානේ Facebook එකට ගහනවා කියලා අන්තිමට වෙච්ච දෙයක්.
අද නම් පොඩ්ඩක් ඒගොල්ලන් ඇක්ටිවිටි තිබිලා තියෙනවා නේද?
ඔව් අද නම් පොඩ්ඩක් අර පොඩි පොඩි සයිට් එකකට පොඩි ඇටැක්ස් ටිකක් ගිහලා දිනා. ඔය දි ටෙක් කතා වගේ සයිට් එක ඩවුන් කරන්න ඉතර නගලන්න ඕනේ 20ක් එක සැරේ ආවන නිකම්ම ඩවුන් ඒ වගේ සයිට් එක ඉතින් ඩවුන් කරන්න හැකස්
ඩවුන් ජස්ටිස් ඩිපාර්ට්මන්ට් එකටයි මම හිතන්නේ සයිට් තව යුනිවර්සල් මියුසිකල්
යුනිවර්සල් මියුසික් ගෲප් එකේ සයිට් එක නේද මේ ඩවුන් කරලා දිනා. අද ඉතින් එහෙනම් වැඩසටහන නවත්තනම් ප්‍රශ්නත් කතා කරලා ඉවරයි. මේ මට මතක ප්‍රශ්න ටික කතා කරලා තිල්න අද ප්‍රශ්න බලන්න හිටියේ නැති හින්දා ඊට අමතර එක ප්‍රශ්නයක් තියෙන මදුරංගහප් එකක්. එයා මේ තියෙන නිවසක් තුල තියෙන Wi-Fi network එක උපකරණ නිශ්චල තිබියදී signal strength එක විරින් විර වෙනස් වෙන බලපාන හේතු මොනවාද කියලා. මම දැන් ඒක නේ router යවුලක් වෙන්න ඕනේ.
ඔව් සමහර router දැන් අපේ office එකට ගෙන අපේ router වලින් calling කර මේ ගත්ත අර Cisco ලගේ මෙහෙ හදන Linksys router එක
අප්පා
ඒක signal සෑහෙන අඩුයි නේද?
ගූ හෙලියා.
Cisco logo එක ගහලා තිබ්බට මොකද මේ කිසිම quality එකක් නැති
router. ඕෆෝ අර නිකන්
මේ
කළු පාට රවුමට තියෙන එක නේද?
ඔව් අර ඇන්ටනාවක් පේන්නවත් නැහැ නේ. ඒක ඇන්ටනා ඇතුලේ තියෙන එක.
ඒක මේ manufacturer fault එකක් තියෙනවා. මට WRG 260 හරි ඔවගේ නම්බර ගන්න තියෙන්නේ. ඒක මේ manufacturer fault එකක් තියෙන අපේ ගෙදරත් එකක් තියෙන එක දෙයක්. ඒක ගත්ත දායි නම් මම දැන් තුන් පාරකට වරන්ටි මාරු කරලා තේරුම් ගන්නෑ signal අඩු වෙනවා ඒක ටිකක් වෙලා ගියාම.
ඔව්.
ඒ router එකට
හැබැයි ගොඩක් එනේ වෙයි අර ඒරියල් දෙකක් තියෙනේ වෙනවානේ.
ඔව් ඒ ඩුවල් ඒරියල් එන්නේ අර ගොඩක් ලට එන් රවුටර්ස් වල.
ඔව්
මොකද ඩුවල් බෑන්ඩ් තියෙනවා තියෙනවා අර 5 GHz එකයි 2.4 GHz එකයි දෙකම් පාවිච්චි කරන නිසා සමහර ලට දෙක එනවා තියෙනවා. එහෙනම් අදට ටෙක් කතා නවත්තමු. මේ ලබන සතියේ ඉතින් වීඩියෝත් එක්ක හම්බ වෙමු. මොකද ලබන සතිය නෑ ලබන සතියේත් වීඩියෝ නෑනේ 27. ලබන මාසෙ තමයි වීඩියෝ හම්බ වෙන්නේ. මොකද අපි දැන් ඊළඟට නීත්‍යානුකූලව මාසයකට එක වීඩියෝ එකක් තමයි යන්නේ. මම හිතන්නේ ඊළඟ පෙබරවාරි මාසේ 3 වෙනිදා යන වැඩසටහන තමයි වීඩියෝ ලෙස එන්නේ. ඊතුරු වැඩසටහන් සියල්ල ඔඩියෝ ලෙස තමයි කරගෙන යන්නේ. බලමු ඉතින් ඉදිරියේදී හැම එකම වගේ වීඩියෝ අරගෙන යන්න පුළුවන් වේද කොහොමද කියලා. එහෙනම් උපුල් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක ගැන බොහොම ස්තුතියි. අපි බලාපොරොත්තු වෙන දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා.
අනිවාර්යෙන්.
තිල්න උපුල් අපි හැමෝටම සුබ රාත්‍රියක් සුබ සතියක් කියමු නේද? අපි ලබන සතිය හම්බ වෙමු.
සුබ සතිය.
සුබ සතිය සුබ රාත්‍රිය.